අවසරයි ගෞරවනීය මහා සංඝරත්නයන් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද මේ වැඩමුළුවේ පළවෙනි දවසේ පළවෙනි ධර්ම දේශනාව සඳහා වේලාව ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි ධර්ම දේශනාවට තැම්පත් වෙමු ධර්ම දේශනාව සඳහා ධර්ම ගෞරවයුක්තව සාදුකාරයක් පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යා ඉමා භන්ති අනේක විಹಿತා දිච්චිනා උපච්ඡන්ති අත්තවාද පරිසංයුත්තං වා ලෝකවාද පරිසංයුත්තං වාති තී අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි බොහොම කාලයක් සැලසුම් කරලා මේ වගේ සංඝයා වහන්සලා සඳහා නීවාතික භාවනා වැඩමුළුවක් ලබා ගත් අවස්ථාවක්. එතන තුඟාවක් මහන්සි වුණා සංවිධානය වුණා. ඉතින් ඒ වගේ වැඩමුළුවකට මුළු දීලා ගත කරන වෙලාවේ සෑම ස්වාමීන් වහන්සේ නමක්ම ඒ වගේම ගිහියත් එක්ම උත්සාහ කරන උපරීමෙන් මේ උපයාසපය ගන්න ලද කාලයෙන් උපරිම ප්‍රයෝජන ගන්න. ඒ සංඝයා වහන්සේලා වශයෙන් අපි විශේෂම ලංකාවේ ඉස්තාවර වශයෙන්ම කීකේ අතහැරියයි කියලා නික්කම්යක් කරලා තිනවා. ඒක తాවකාලික එකක් නෙවෙයි. ඒ නිසා කාමයන්ගේ වෙන්වීම පිළිබඳව ටිකක් සැරට හිතෝ පිටිස සංඝයා කියලා කියනවා. ඉතින් ගිහි ඇත්තෝ ගත්තත් මේ දවස් 10 මේකෙමයි ඉදිරියට ගත කරන්නේ. ඒ නිසා ඇත්තෝ මේ කාම ගුණයන්ගෙන් වෙන්වීම පිණිස තම තමන් කරන ලද විශාල සටනක් දිනපු පිරිසක්. ඉතින් ඒ සටන කොච්චර උග්‍ර වුණත් ඒ සතා ඒ සටන කොච්චර උපායශීලී වුණත් ඒ විදිහට ලබාගත් මේ විවේකය සාර්ථක වීම හැමෝටම සිද්ධ වෙන්නේ නැත්තම් ඒ සටන් උපක්‍රම ගිහිගෙන් නික්මීම සඳහා කාමයන්ගෙන් වෙන්වීම සඳහා නිෂ්කාය නෛෂ්කර්මයෙන් නික්මීම සඳහා යොදපු උපක්‍රම නික්මුණාට පස්සේ කොටසට මදි සම ප්‍රමාණවත් වෙන්නේ නැහැ. ඒක නිසා ඒ පිරිසට සිද්ධ වෙනවා නික්මීම නිසා ලැබිච්ච මේ විවේකය උදකලාව තාමත්ම කාර්යක්ෂමව ගතකරන ශිල්ප ක්‍රම සහ විදි. අන්නේ විදි වලට එළඹිච්ච පිරිසක් කියලා කියන්නේ සෑහෙන ලෝක ජනගහණින් ඉතාම සුළුතරයක්. අන්නේ පිරිස වෙනුවෙන් සර්වඥාන්සේ සඳහන් කරනවා මේ දැනටමත් දෘෂ්ටි ඍජු කර ගන්න ඕනෑ කියන එක තේරුම් අරගෙන ඒ ඍජු කිරීමේ කටයුත්තේ යෙදී තැදී පැහැදී ගත කරන ඒ යෝගාවචර පිරිස ඒක සාක්ෂාත් කර ගැනීම සඳහා අනුග්‍රහ කටයුතු අනුග්‍රහ පහක් දේශනා කරලා තියෙනවා පංචෛ භික්ඛවේ අංගේ අනුග්‍රහිතා සම්මාදිට්ඨි චේතෝපල විමුක්ත්‍යා චෝති චේතෝපල විමුක්ති සමාපත්‍යාච පඤ්ඤාපල විමුක්ත්‍යා චෝති පඤ්ඤාපල විමුක්ති සමාපත්‍යාච කිය. ඒ කියන්නේ ගිහිගෙන් නික්මීම සඳහා කරපු උපක්‍රම ටික දැන් මදි. ඒ මතුමත්ෙහි මේ උපයා ගන්නා ලද විවේකයට උපයා ගන්නා ලද ක්ෂණ සම්පත්තියට පස් ආකාරයෙන් අනුග්‍රහ කරන්නයි කියේ. එතකොට ගමන්ගේ අර දෘෂ්ටි ඍජු වීම සිද්ධ වෙනවා. ඒ සඳහා ඉසිච්චලාම සඳහන් කරන්නේ සීල අනුග්‍රහිතය. ඉතින් මම ඒකට වෙලා ගන්න යන්නේ නැහැ. මොකද භික්ෂුන් වහන්සේලා තම තමන්ගේ ඒ සමාදාය සික්ඛති සික්ඛාපදේසු කියලා ඒ ශික්ෂාපද සමාදන් වෙලා රකින්න පිරිසක්. ඒක තමන් වහන්සේලා වාසයෙන් රකින්න අතර අනුන්ටත් අර්ථින් ධර්මෙන් අනුශාසනා කරන පිරිසක තමයි අපි භික්ෂු කියලා කියන්නේ. ඉතින් ඒ අනුව ගිහියත්තොත් සීලක් සමාදන් වෙනවා. ඒ සීලේ සමාදන් වෙන එක ලොකු ස්වාමීන් වහන්සේ මතක් කරේ. අපි දැන් ගිහි ගෙදර නෙවෙයි ඉන්නේ අපි ආකල්ප සම්පත්තිය වෙනස් හිත වෙනස් හිත අලුත් කරගන්න පැවිද්දක් ගන්න. ඉතින් ඒ නිසායි ඇත්තට වෙන ඇඳුමක් අන්දරන. බාපණයක් දාන. වෙනම කාලසටහනක් දෙනවා. කවුද උයපු බතක් දෙනවා. කවුරු හරි එළව පැදුරක් දීලා කියනවා මේ බත කාලා මේ පැදුරු බුදිය ගනින් කියලා. ඉතින් ඒ පරිසරයේ දකින හැම වෙලාවෙම ගියට කල්පනා වෙනවා මම දැන් ඉන්නේ ගෙදර නෙවෙයි. මම දැන් ඉන්නේ ස්ථානික එහෙම නැත්නම් භාවනා මධ්‍යස්ථානයේ කියලා. එතකොට ඒකට කයෙන් කරන මේ බාහිර සැරසිලි වලට ඇතුලෙන් කරන එක තමයි සීල අනුග්‍රහිතේ. හිත හීල කරගන්න, සීතල කරගන්න, සભ્યත්වගත කරගන්න, හික්මීමක් ඇති කරගන්න. කය වචන දෙකයි. මේ සීල අනුග්‍රහිතය නිසා සරුවචන හංසී මුලින්ම සඳහන් කරලා තිනවා. ඊට පස්සේ සුත අනුග්‍රහිතයක් ඕනේ. ඒකයි අපි දවසේ කාලසටහනේ පැයක් වුණ ඊට වැඩි කාලයක් සරුවඥ දේශිතයක් නැවත අහන්න බලාපොරොත්තු වෙනවා. දැන් මෙතන ඉන්න සංඝයා උගෝ දෙනේ ඒ ධර්ම විනේ හරි ප්‍රවීණ වැත්තෝ. එහෙම නැත්නම් මේවා අහලා තියෙනවා. එහෙම නැත්නම් කියවන්න හදාරන්න බොහෝම පහසුකම් තියෙන ඇත්තෝ. ඒ නිසා ධර්මයේ උගන්නන්න හදන වෙලාවක් නෙවෙයි මේ කරන්න හදන්නේ. අපි මේ ඉන්න කාලයට අදාළ කොටස් ටිකක් අරගෙන ඒක පෙළගස්සවලා අර ලැබිච්ච ක්ෂණ සම්පත්තිය උත්තේජනය කරලා තව ඒකට අවශ්‍ය කරන කොටස් ටික විතරක් මතක් කිරීමෙන් සූත අනුග්‍රහිතයක් අපි කරනවා. ඉතින් ඒක කොයි බහුසුත කෙනත් අහනවා. ඒ අහන්නේ ඉගෙන ගන්න පැත්තට වෙදී ඒකට කියනවා ධර්ම ගෞරවය කියලා. ධර්ම ගෞරව යුක්තව අහනවා. ඉතින් අපි බණ අහලා තියෙනවා. අපි අනේනකොට කනබොනකොට බණ අහලා තියෙන නමුත් මේක දැන් අහන්නේ දැන් මේ මටම කියන එක මේ වැඩමුළුවටම කියන එකක් කියලා මෙව ඇහෙන බණ නෙවෙයි. ඒකට මේක අහන බණක් වෙනවා. ඒ නිසා ඒ සූත අනුග්‍රහිතය අනුව අපි මේ ධර්ම කොටසකට හිත යොදනවා. තුන්වෙනි එක සරුවචන සඳහන් කරලා තියෙන්නේ මේ සාකච්ඡා අනුග්‍රහිතය. ඉතින් අපි හද එකේ සිට දෙක දක්වා කාලය ධර්ම සාකච්ඡාවක් සඳහා කමඨාන් සුද්ධ කිරීමක් සඳහා ගත්තා. එතකොට එක්කෙනෙක් නෙමෙයි කතා කරන්නේ. ඒ පැත්තෙම ප්‍රශ්න එනවා, මේ පැත්තෙම උත්තර දෙනවා. දෙබසක් සංනිවේදනයක් සාකච්ඡාවක් යනවා. ඉතින් මේ සාකච්ඡාව ගැන කතා කරනකොට අපේ සංඝයා වහන්සේලා දැනගන්න ඕනේ මේ සාකච්ඡාවට ඉඩ තියෙන්නේ සර්වඥ ශාසනයේ පමණයි. අනික කිසිම ශාසනයකේ සුද්ධ ලියවිල්ල දේව භාෂිතයක් අපිට සාකච්ඡා කරන්න ඉඩක් නැහැ. සාකච්ඡා කළොත් සදාකාලික අපායටලො යොක් වෙනවා. බුදුරජාණන් වහන්සේ විතරක් සර්වඥයන් වහන්සේ වතින් සියල්ල දැකගෙන සියල්ල දැනගෙන දේශනා කරපු දේ සාකච්ඡාවකින් තොරව බාර ගන්න එපයි කියලා කියනවා. ඒ නිසා අද හැමතැනම සාකච්ඡා තියෙනවා. ඔය කිසිම සාකච්ඡාවක ඒ සුද්ධ ලියවිල්ල සාකච්ඡාට ලක් කරන්න බෑ. ඒක ස්ථාවරයි. ඒක සාකච්ඡා කළොත් සදාකාලික අපායට යනවා. අපි ඒකේ නෑ. අපි කියලා තියෙන සාකච්ඡා නොකර බාර ගන්න එපා. බාර ගත්තොත් උඹ බෞද්ධ භික්ෂුවක්. කොයි දේ බැලුවත් සාකච්ඡා කරලා ගන්න. ඒ නිසා අපිට විරුද්ධ සාකච්ඡාවකට අභියෝග කරන්න පුළුවන් කෙනෙකුට. ඒ සාකච්ඡාවක් කරනවා කියලා කියන්නේ අපිට පහත් කළ සැලකීමක්වත් එහෙම නැත්නම් සැකයක් නෙවෙයි. ධර්ම සාකච්ඡා කරන්න ඕන. ඒකදී ලොකු ස්වාමීන් වහන්සේ ඉන්න කාලේ කියනවා මේ සරුවචන වහන්සේ ළඟට සමහර විටක ඒ ඈත පළාත්වල හිටව මහා ස්වාමීන් වහන්සේලා දරුව පැවිදි කරන අඳගහන යනවා. අඳගහන ගිහිල්ලා මෙන්න අපේ බුදුහාමුදුරු. මෙන්න වැඳපල්ලා කියලා වැඳිනවා. ඉතින් වැඳපුවම අර අලුත් පැවිදිච්ච ඇත්තෝ බොහොම සබකෝල සහිතයි සරුවචනාංශේ ළඟ. එතකොට මේ ලොකු හාමුදුරු තමයි මහා සාරිපුත්තු ස්වාමීන් වහන්සේ, කොට්ටිච්ච ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරගේ ප්‍රශ්නයක් අහනවා. එතකොට බුදුරජාණන්සේ දන්නවා මේ කොට්ටිච්ච හාමුදුරන්ට ආව ප්‍රශ්නයක් නෙවෙයි, මේ පුංචි හාමුදුරුන්ගේ අද අඳුල්ලා දෙන හාමුදුරුන්ට හිතේ තියෙන අහගන්න බැරි ප්‍රශ්නයක්. ඒක ප්‍රශ්නේ අහනකොට සාරිපුත්තු බුදුරජාණන්සේ ප්‍රශ්න බාර අරගෙන උත්තර දෙනවා. ඒ උත්තර දෙන්නේ කොට්ටිච්ච හාමුදුරුවන්ට කොට්ටිච්ච හාමුදුරුවන් නෙවෙයි. අර ඒ වෙලාවට බුදුහාමර දැකපු අලුත් පිරිසද එහෙම නැත්නම් ඊට පස්සේ අවුරුදු 2600 පස්සේ පහළින අපි වගේ පිරිසක් බලලා උත්තර දෙනවා. ඉතින් ඒ නිසා මේ ප්‍රශ්නේ අහන්නේ මේ වෙලාවේදී අඩුපාඩු ස්ථානයක් කියාගන්න බැරි තැන සමහර වෙලින් අහනවා. ඉතින් ඒක නිසා මේ ධර්ම සාකච්ඡාවක පුදුම පණ එන ගතියක් තියෙනවා. ඔය මෑතකදී මට හමුණා ඒ තාඹගල ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ අපේ ඥානාරාම ස්වාමීන් පැවිදිින් ඉස්සලා මම උන්වහන්සේ ළඟත් පැවිදිින් දීතුවා. ඒ මොකද සක්‍රීය සාකච්ඡාවක් පවත් ඒ ස්වාමීන් වහන්සේ කියනවා හරි ආසය කට්ටියක් තිකරන කැළිය මැද ගමන් යන්න රෑ කූඩ අරන් ගහගෙන ඉන්න කැළේ රජා වගේ ධර්ම සාකච්ඡාව මුළු ශරීරෙම ව්‍යායාම කරන ව්‍යායාමයක්. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මුළු ශරීරෙම ව්‍යායාම කරන්නේ අස්වැය පදින කොටයි පීනන කොටයි බුවක් ගහගෙන යන කොටයි විතරයි. මේ ව්‍යායාම මුළු ඇඟම ව්‍යායාම. මෙන්න මේ වගේ ශක්තියක් තියෙනවා ධර්ම සාකච්ඡාවක හිතින් කයින් අපි ඒකට සම්බන්ධ වෙනවා. ඉතින් ඒ නිසා සක්‍රීය සාකච්ඡාවක් කියලා කියන්නේ බුද්ධ ඝම පණ ගහන තැනක්. අපි හම් වෙච්ච වෙලාවක මේ කවුරුත් පරද්දන්න නෙවෙයි ගහපා දෙන්න නෙවෙයි ඒකට අපි කියනවා කමඨං සුද්ධ කරනවායි කියලා අපි කෙරුවා ඒක. මේ තුන සිතුමේ ඥාන ඒ වගේම සීලය සුතේසා සාකච්ඡා ඇති වුණාට පස්සේ තමයි කෙනෙකුට සමත භාවනාවක් විපස්සනා භාවනාවක් කරන්න පුළුවන් වෙන්නේ. නැත්නම් හිතේ කහට තියෙනවා නොදන්න දේ තියෙනවා කියා ගන්න කෙනෙක් නැහැ කමඨාන සුද්ධ වුණේ නැහැ යන්නේ. ගියොත් කියා ගන්න පුළුවන් කමඨාන සුද්ධ කරන්න පුළුවන් සැකයක් නැත්නම් හිත සමාධි වෙනවා නැත්නම් ඒකෝදි භාවයටපත් වෙනවා. එතකොට විපස්සනා කරන්න පුළුවන්. මේ දෙකත් නිකන් වෙන්නේ නැහැ. සීල තිබුණයි කියලා සුතේ තිබුණයි කියලා සාකච්ඡා තිබුණයි කියලා කළ යුතු තව කාරණා දෙකක් තියෙනවා. සමතේ වඩන්න ඕනේ, විපස්සනා වඩන්න. ඉතින් මේ ටික මම මතක් කරේ අපි මේ අද දවසේ මාතෘකාවට යන්න ඉස්සරලා අපි හැම වැඩමුළුවකම මේක මතක් කරගෙන තිබුණා. මේ අනුග්‍රහිත සූත්‍රයේ ඒ බුරුමෙදී ඒක අහනකොට මට පුදුමාකාර සතුටක් ඇති වුණා. ඒ දේතකයන් වහන්සේ මේ බුදුහාමුදුරණ තියන්න ඕන දැන තියලා, ධර්මයේ තියන්න ඕන දැන තියලා, සංඝයා තියන්න ඕන දැන තියලා, බණහනායකගේ සීලය තියන්න ඕන දැන තියලා බොහොම සජීවී සංනිවේදනයක් ඇති කරනවා. ඉතින් ඒකට මේ අනුග්‍රහිත සූත්‍රයේ hari watinawa eke me sarvajjana hansaye sara sankhya kalpalakshya perumpurupeka pahata punchi karala pennana welawa ganan mataka tiya ganna puluwan widiyata tamannansege peru paramita dharma aluthen weda ganna kenata sampindine karala pennana meka godak issara athi namuth apita me wage welawata arunu bahai kiyala kiwwama eke iwarayak karanna puluwan purnatwekata yana meka kiwwata passe yaayima bante අනේක විහිතා දිට්ඨිය උප්පජ්ජanti අත්වාද පරියාපන්නා ලෝකවාද පටිසංයුත්තාය කියලා කියන මේ පාඨය ගත්තේ අනුගත සූත්‍රෙන් නෙවෙයි ඒක මජ්ක්‍ධිම නිකායේ මූලපණ්ණාසිකේ තියෙන සූත්‍රය සල්ලේක සූත්‍රය කියලා. ඒක ඇත්තට සෑහෙන දිග සූත්‍රයක්. ඉතින් මේ සූත්‍රයේ පිළිබඳව සමාලෝචනයක් කෙරුවොත් බුදුජාන විශ්වන්සේ පරියායේ පහකට දාලා විස්තර කතා පහකට දාලා ලෝකේචින සන්දර්භ 41ක් එක එක පැති වල දාලා පෙන්නනවා. අපි සබ්බදම්ම මූලපරියාය සූත්‍රයේ කාරණා 24ක් අරගෙන පෘථග්ජනෙක් දකින්නේ කොහොමද? ශේක පුද්ගලයෙක් දකින්නේ කොහොමද? රහතන් වහන්සේ නමක් දකින්නේ කොහොමද? සර්වඥාන්සේ දකින්නේ කොහොමද කියලා අර 24ම හතර ආකාරයට පෙන්නනවා. මේකෙත් ඒ වගේ කරුණු 41ක් අරගෙන බුදුරජාණන් වහන්සේ සල්ලේක පරියාය කියලා ඒක පහුරු ගාලා බලනවා කියලා කියනවා. ලේඛනය කරනවායි කියලා කියන්නේ ගලිය කොටනවා වගේ එකක්. එහෙම නැත්නම් ලී එක කැටයන් කොටනවා වගේ එකක්. එතකොට නියන අරගෙන අපි හාරණ එකයි කරන්නේ. ඉස්සර ලිව්වේ එහෙම තමයි. ඒ ලිඛති කියලා කියන්නේ කනන කනිනවා කියන අදහසෙන්. දැන් ඒක කාබන් පෑනක් කරන කොළයක තියෙනකොට ඒක වෙන්නේ නැහැ. ඒකට ලේඛනය කියලා කියනවා. ලිඛති ලේඛක ලේඛනය කියලා. මොකද මේ කියන්නේ කනනවා කියලා. දැන් අපි මේ ධර්මයේ කොටස පොඩ්ඩක් පහුරු ගාලා බැලීමක් තමයි සල්ලේක පරියාය කියලා කියන්නේ. ඉතින් ඒ පළවෙනිම දේශනා කරන සල්ලේක පරියාය අනු සූත්‍රෙත් නමක් වට තියෙන සල්ලේක සූත්‍රය කියලා. ඊට පස්සේ චිත්තුප්පාද පරියාය කියලා ඒක කරන්න හිතුනොත් මේ බහුරු ගාලා බැලුවට පස්සේ කුසල ඡන්දයක් පහළ වෙන්න මේක කරබැලීමේ ආසාවක් පහළ වීම පිණිස ඒ අතගාපු බලපු දේ බහුරු ගාලා බලපු දේ චිත්තුප්පාදයක් ඇති කරගන්න. ඒකට කියනවා බහුරු ගානට සද්ධාාවක් ඇති වුණා නම් ඒක කුසල ඡන්දයක් බවටපත් කිරීමට ඒ කරුණුම නැවතත් අයිතු වැඩිය බැහැ ගන්න ස්වරූපෙන් එහෙම නැත්නම් ප්‍රායෝගිකත්වයට නැගීමේ ස්වරූපෙන් දේශනා කරනවා. ඊගාට පරික්කමන පරියාය ඒකේ පරිකර්ම කරනවා බැහැගෙන දැන් වතුරට බහිනවා. ඉස්ලාම් නිකන් හුරුතුලා බලලා මේක මම කරන්න ඕනේ කියලා කරබැලීමේ ආසාවක් ආවට පස්සේ පරික්කමන පරිකර්ම කියලා සමාඩගෙනවා පරික්‍රම කරනවා. මෙයාට බහිනවා වතුරට බහිනවා. අන්න ඒතකොට තමයි මේ දීවැලත් එක්ක අපි පීනන්න පටන් අරගා. ඉවුරේ ඉඳලා බැහැගෙන බැහැගෙන යනකොට දීවැලට යනකොට සෑහෙන මේ ප්‍රතිරෝධයකට මුහුණ දෙන්න. හිටගෙන ඉන්නත් තමයි. දීවැල ගහගෙන යනවා. නමුත් මෙතන හිටගෙන ඉන්නවා නෙවෙයි දීවැල කපාගෙන යනවා නෙවෙයි ඉදිරියට යනවා. උපරි භාව පරියාය කියලා කියනවා. තමන්ට තේරෙන්න පටන් ගන්නවා දීවැල කපාගෙන තමයි හිටියට වැඩිය සීලෙන් ඉහළ ඉහළ දත්තවලට යනවා. ඊට පස්සේ සීල විසුද්ධිය ආර්ය භාවයකටපත් වෙනවා. චිත්ත විසුද්ධියක් වෙන්නට වැඩිය ධෛර්ය කරන ගතියක් පණපෝන ගතියක් නැත්නම් උද්දීපන වෙච්ච ගතියක් තේරෙනවා. ඒ වගේම දික්ටි දික්ටි වාසයෙන් චක්‍ර වෙච්චි වක්‍ර වෙච්චි චපල වෙච්චි ෂට වෙච්චි ගති ටික 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 ඍජු වෙන්න පටන් ගන්නවා. එතකොට තමයි තේරෙනවා දේශනාව ලේසි කතාව ලේසි දෙබසක් ලේසි කියන දේ වැටහෙන්න ගතියක් එනවා. ඒකෙත් උපරි භාවට යනවා එන්නෙන්න පටන් ගන්නවා. ඒ හතර ආකාරයකට මේ කාරණා 41ක විස්තර කරලා පස්සේ තමයි මේ සූත්‍රයේම අවසානයේ පරිනිබ්බාන පරියාය තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක ප්‍රධාන වශයෙන්ම සාකච්ඡා කරන්නේ දිච්චි විසුද්ධි කියන මාතෘකාව. ඒ කියන්නේ අපි සෝවන් මාර්ගයට යනකොටම සක්කාය දිට්ඨි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන මූලික සංයෝජන ධර්ම තුනක් අයින් කරනවා. ඒකේ අයින් කරනකොට ඔය තණ්හාමාන දිට්ඨි කියන මේ ප්‍රපංච ධර්ම වල දිට්ඨියත් එක තමයි ඉස්සල්ලාම අපේ ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා අපි සාමාන්‍ය මිත්‍යා දෘෂ්ටිකයි කියලා, සම්මියා දෘෂ්ටිකයි කියලා දෘෂ්ටි අනුව මිනිස්සු බෙදන්න ගියාට පළවෙනි මාර්ග ඥානෙම අයින් කරන්න පුළුවන් තරම් බොළඳ කෙලෙසයක් තමයි ditthiye කියලා කියන්නේ. ඊට වැඩිය දරුණුයි තණ්හාව මාන්නේ. ඊට පස්සේ සකදාගාමි අනාගාමි නෝර තමයි තණ්හාව අයින් වෙන්නේ. අරයත්නාණයෙන් තමයි මාන්නේ අයින් වෙන්නේ. ඒ නිසා මේක කතා කරන ditthiye. නමුත් අපිට පේනවා විශේෂයෙන්ම අද මේ වෙනකොට ලංකාවේ තියෙන භාවනා ක්‍රම ගැන කතා කරනකොට මේ ditthi කොච්චර පටලවිලාද වෙන්නේ එක එක නයි එක එක උදේ වෙනකොට බිම්මල් බෙපෙනා වගේ අර ditthiye මේ ditthiye එන්න පටන් ගන්නවා. ඉතින් මේ චුන්දහාමුදුරෝ අහන්නේ සරුවච්චන් හාන්සේගෙන් ස්වාමීන් වහන්සේ මේ විදිහට අත්වාද පරියාපන්න එහෙම නැත්නම් අත්සාම පරිසංයුත්තං වා ආත්මයක් ඇත්තේ නැත්තේ කියන එක සම්බන්ධ කරගෙන බොඩා දෘෂ්ටි පහළ වෙනවා. එතන ලෝකවාද පරිපරිපන පරිසංයුත්තං වා ලෝකයක් ඇත්තේද නැත්තේද බාහිරේ ගොඩක් තියෙනවා. අන්නේ වගේ දෘෂ්ටි මේ ශාන්ති අහනවා ආදිමේවනුකෝ බන්තේ බික්කුණෝ මනසිකරෝතු ඒවං චේතසෝ දිට්ඨීනම් පහානම් හෝති. ඒවං දිච්චේතසා දිට්ඨීනම් පටිනිසග්ගෝ හෝති. මේ ගැන මානසිකාර්ය මෙනෙහි කිරීම පටන් ගන්නකොටම මේ දිෂ්ටි අයින් වෙනවද ප්‍රහාණය සිද්ධ වෙනවා කියලා. එහෙම නැත්නම් මේ දිට්ටි කියන මේ ප්‍රපංච ධර්මය අයින් කරන ක්‍රමය ප්‍රහාණ කරන ක්‍රමේසෝ හැරලන ක්‍රමය දුරලීමේ ක්‍රමය අහන්නේ. ඉතින් මේක එනකොට වෙනත් පරියායකින් කියනවා නම් සත්ත්වවිසුද්ධි ක්‍රමයට සීලවිසුද්ධි චිත්තවිසුද්ධි පහුණාට පස්සේ අපිට හම්බෙන්නේ දිට්ටි විසුද්ධි විසුද්ධි ක්‍රමේ දන්නවනම් මේක කොහොමද ඉවර වෙන්නේ? මේක මුල ගලවන්න අඩියට අත දාන්නේ කොයි වෙලාවෙද කියන එක තමයි සරුවචන්සෙන් අහන්නේ. ඒක හරි ආධුනිකයාගේ ප්‍රශ්නයක් නෙවෙයි. ආධුනිකයා සීල ශික්ෂාවෙන් පටන් ගන්නොත් මේ ආධුනිකයෙකුත් නෙවෙයි. ඊට පස්සේ චිත්තවිසුද්ධි කියන හිත යම් ප්‍රමාණයකට දපණය කර ගන්න පුළුවන් ගතියක්, දමණය කර ගන්න පුළුවන් ගතියක් ඇති වුණාට පස්සේ එන තුන්වෙනි විසුද්ධිය, දිට්ඨි විසුද්ධිය ප්‍රහාණය කිරීම සහ දුරලීමේ ක්‍රමය. ඉතින් මේක ලස්සන, මේක ලස්සන, ඒ වගේම උරස් කැපිච්ච තැනක් හම්බ වෙනවා. ඒක බලනකොට මෙච්චර ගැඹුරු ප්‍රශ්නෙට hina යනවා. ඒ මොකද මේ අපි දන්නවා පළවෙනියෙන්ම සර්වඥාන්සේ දේශනා කරපු මේ බ්‍රහ්මජාල සූත්‍රයේ දිට්ඨි 62ක් ගැන කතා කරනවා. ඒක තමයි ජාලය, බ්‍රහ්මජාලය පිළිබඳ කතා කරනවා. ඉතින් මේක දෘෂ්ටි 62 ගැන කතා කරන එක විග්‍රහ කරලා බැලුවා. ඒ විග්‍රහ කරලා බලලා ඔය අනාළ්‍ය හාමුදුරන්ගේ සතිපට්ඨාන ඉංග්‍රීසි පොතේ සඳහන් කරලා තියෙනවා මේ දෘෂ්ටි ප්‍රශ්නේ එන්නේ හිත තැම්පත් වෙච්ච අයට විතරයි කිය. මේ දෘෂ්ටි 62කින් 49ක්ම එන්නේ ධ්‍යාන උපගත උතුවාගත් අයට. ධ්‍යාන නැති මේ සාමාන්‍යයෙන් ඔය කුඩු ගන්න මත්පැන් පාවිච්චි කරන ස්ත්‍රී දූෂණය කරන අයට දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඒමි ජුන තියෙන වෙන වෙන ප්‍රශ්න. ඒස සමාජ රෝග ප්‍රශ්න තියෙනවා. සල්ලි නැති ප්‍රශ්න තියෙනවා. නොවන ප්‍රකාර උන්ට කවදාකවත් දෘෂ්ටි ප්‍රශ්න නැහැ. ඉතිරි 13ම එන්නේ තීක්ෂණ බුද්ධිමතුන්ට. ඒ කියන්නේ මේක නම්බුකාර ලෙඩක් මේ කතා කරන්නේ. පොඩි සාමාන්‍ය මිනිස්සුන්ට එන්නේ ලෙඩක් නෙවෙයි. මේ දෘෂ්ටි කියන ප්‍රශ්නේ හදාගන්න ලේසි නැහැ. සීල විසුද්ධියක් තියෙන්න ඕනේ, චිත්ත විසුද්ධියත් හරගිය කට්ටියට විතරක් හැදෙන්න ලෙඩක්. ඉතින් ඒ නිසා මගදී අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. කටුවට උන දැම්ම වගේ. ඒකත් නම්බුවක්. මොකද ඒ කියන්නේ දිට්ටි විසුද්ධියත් ආවයි කියලා කියන්නේ දිට්ටි ජාලයක්. අත්බහව පටිසංයුත්තං වා ලෝකවාද පටිසංයුත්තං ලෝකයේ පිළිබඳ හෝ ආත්මයක් ඇත්තේ නැති කියන ප්‍රශ්නේ එන්නේ දුසිල්වතට නෙවෙයි. පිට වික්ෂිප්ත කෙනාට නෙවෙයි. එයාට ඉන්නේ මානසික රෝග. එහෙම නැත්නම් මේ කණ්ඩ පොණ්ඩ නැ මොන හරි ප්‍රශ්න. ඉතින් ඒ නිසා මේ අනාලිය ආම්තරන්ගේ විග්‍රහය හරි වටිනවා. විග්‍රහ කරලා බලනකොට දිට්ටි 62කින් 49ක්ම එන්නේ හිත තැම්පත් වෙච්ච කෙනාට. එනත හිත තැම්පත් කරනවා කියන්නේ ඔක්කොටම හම්බෙන එක නෙවෙයිනේ. ගීගේ අතෑරි ඔක්කොටම හිත තැම්පත් වෙන්නේ නැහැ. ගීගේ අතෑරි වල කර්මස්ථාන වල හැම කෙනාටම හම්බ හිත තැම්පත් වෙන්නේ අද කමට අංසුද්ධ කරන විලා උඟ දෙනික ප්‍රශ්න තියෙන හිත තැම්පත් වෙන්නේ නැහැ. තැම්පත් වෙච්ච ගමන් තවත් ටොප්පියක් වැඩනවා. තවත් කටු උටුන්නක් වැඩෙනවා. හිත තැම්පත් වෙච්ච ගමන් දිටි ගත වෙනවා. ඉතින් භාවනා කරන්න නැති කට්ටිය කියන ඕගනේ භාවනා කරොත් පිස්සු වැඩෙනවා. අපිට පිස්සුත් නැහැ භාවනා කරන්නේ. ඉතින් අපි රැයට කලබුදිනවා. මේගොල්ල රැයට කන්නේත් නැහැ. භාවනා කරනවා භාවනා කරලා හොඳ පිස්සු හදාගන්නවා පිස්සු හොඳ එක හදාගන්නවා ඉතින් ඕ මෙතන ඉන්නවනම් ඔය අවුරුදු 50 60 පැනපු ඕනම කෙනෙක් දන්නවා අද මේ වෙනකොට භාවනා ක්‍රම කීයක් එළි දැකලා තියෙනවද ඒ එළි දැකලා තියෙන හැම කෙනෙක්ම හුද්දටම ත්‍රිපිටකය දන්න හුද්දටම කෙනෙකුට හේතු ගන්නලා දෙන්න පුළුවන් නමුත් ඒ ගත්ත මතය ඒ ගත්ත ඉද මේව සත්‍යම් මොහගමඤ්ඤං කියලා ගත්ත එක අම්ම මුත්තකිවත් අතාරින්න කවදාකවත් නිග්‍රහ කරන්න එපා නිග්‍රහ කරන්න බෑ. ඒත් යම් ප්‍රමාණික සීලක ඉඳලා තියෙන ඒකත් යම් ප්‍රමාණික ධිට්ඨිය මේ චිත්තවිසුද්ධියක් ඇතුළේ මේ මෙච්චර පිරිසුදුවක් ඇතුළේ කතා කරන්නේ. ඒක නිසා සාමාන්‍ය කෙනෙකුට ගොඩ දාන්නත් බෑ මේ කෙනින්. නැචි ඒ නිසා අපි දැනගන්න ඕනේ ඔය හොඳ පිස්සුවක් ඔය සාමාන්‍ය පිස්සුවන්නේ පිස්සු හොඳ එක හැදිලා තියෙන්නේ. ඒ නිසා හුඟක් වෙලා හුඟක් දෙන්න ඕනේ. අනේ මට ඒක නැද්ද කියලා දැනගන්න. ඔය කියන පිස්සුව මයි ළඟ නැද්ද? ඔය කියන ධිට්ඨිය මයි ළඟ නැද්ද? ඔය කියන විදිහට ගහපාදීමක් මයි ළඟ නැද්ද කියලා දැනගන්න. ආවට ගියාට කරන්න බෑ. ඒක ඇතුළේ කියන්නේ ඇරලා අහගෙන ඉඳලා තමයි තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. අනේ අම්මේ මේකේ බැටළුණා නම් අය ගොඩ ගන්න බොරු. ඒ තරම්ම විචක්ෂණ. ඒ තරම්ම චතුරයි. ඉතින් ඒකට දැන් මෙතන මේ ධිට්ඨි කියලා එන්නේ සීලවිසුද්ධි චිත්තවිසුද්ධි හරගිය කට්ටියට වැඩි තොප්පියක් කියලා මම කියන්නේ. මේකේ උග්‍ර තත්ත්වයක් තියෙනවා උපනිෂද් බලනකොට. ඒ කියන්නේ Hindu ආගමේ ඒ කට්ටිය කතා කරනකොට ඒ වගේ තියෙන තර්ක, ඒ වගේ තියෙන විතර්ක දිහා බලනකොට පේනවා මේවා ඉගෙනගෙන මේවා ඉක්මවන එකද හොඳ? දැන් ඌ ඔක්කොම පැත්තක දාලා නිකන් සතිය වඩලා අපි අපේ වැඩක් බලගන්න එකද? එහෙම නැත්නම් තවත් විදිහට කියන්න පුළුවන් අපි මේ කතා කරන අපි මේ ඉන්න ක්‍රමයේ කියන්නේ තේරවාදී කියලා. මේ තේරවාදී 462ක් දාලා තියෙනවා. කවුරු හරි කියවන්න කිව්වොත් මේ මහායාන සූත්‍ර වජ්‍රච්ඡේදක සූත්‍රය එහෙම නැත්නම් ලංකාවතාර සූත්‍රය ඒකේ තියෙන තර්ක සහ ඉදිරිපත් කිරීම පුදුමාකාරයි. يعني නිවන් දකින්න තුරු දෙනවක් නැද්ද කියන එක වෙනම දෙයක්. ඔත් වාදපතේ නැත්නම් ආකාර පරිවිතක්ක පුදුමාකාරයි. ඒ ඇතිලා තියෙන්නේ ඇත්තටම තේරවාදී හැදිගත්තු එක තමයි. ඒ නිසා ඒ මහායාන නිකාය වල විශේෂයෙන්ම ඔය දැන්දින දලයි ළමතුමා වගේ ඒ වජ්‍රච්ඡේද වජ්‍රඥාන වජ්‍රයාන වක්ෂේ උපසම්පදා වෙච්ච භික්ෂුන් වහන්සේලා නමක් අවුරුදු 14ක් වාද කරන්න ඉගෙන ගන්නවා. වාදයෙන් විතරයි ගහලා ඉබෙම දාන්න ඕනේ. මේ ඉඳ ගන්න හැටියක් තියෙනවා, හිට ගන්න හැටියක් තියෙනවා. ඒගොල්ලෝ එක එකනා එක එකනා වාද නගනවා. ඒ කෙස් පැලෙන තර්ක. හරිම අමාරුයි. ඉතින් ඒ නිසා ඔය දලයි ළමතුමා වගේ කෙනෙකුට ප්‍රශ්නයක් නගන්න ඉස්සලා ඒ ප්‍රශ්නේ දන්නවා, ඒකට උත්තරේ දන්නවා. මොකද ඒකට කරලා තියෙනවා. අපි කියව අඩුයි. අපි තේරවාදී ක්‍රමයේ අඩුයි. නමුත් හොඳට මතක තියාගන්න ඕනේ ඒගොල්ලෝ යම් ආධ්‍යාත්මික ජීවිතයක බැහැලා ඒක දිගේ විශේෂණය වෙනකොට පුදුමාකාර මේක ටියුණු භාවයක් එන්න පටන් ගන්නවා. ඒ නිසා මේ තර්ක, මේ විතර්ක, එහෙම නැත්නම් මුගක් වෙලාට දිට්ටි කියන නම සඳහන් කරන්නේ ඒ දිට්ටි පිළිබඳව සරුවච්චන් වහන්සේ දීලා තියෙන මේ කැලේ කපාගෙන යන ගතිය හරිම අහිංසකයි. මෙතරම් මේ සටනද පෙළඹිච්ච කඩු කිනිසි අරගත්ත පිරිසක් මැද ඉතාමත් අහිංස ක්‍රමයක් දේශනා කළා. ඒකට කියන්නේ අවිරුද්ධ ප්‍රතිපදා, අපන්නක ප්‍රතිපදා. කිසිම දෙයක ගැටෙන්නේ නැහැ. හැබැයි එකටවත් උත්තර නොදෙත් නැහැ. හරිම ලස්සන ක්‍රමයකට උත්තර දීගෙන යනවා. ඉතින් යන ඔබන්නට සල්ලේක සූත්‍රය හරිම මේ කඩු ෆයිට් නැත්නම් ආයුධ සන්නද්ධ සටනක් වගේ පේන්න තියෙන හැබැයි එකක්වත් මේ හිතාමතා ගතව නෙවෙයි ඒවකට පැවිචිච්ච යම් යම් මත අනුව සර්වචන්සි ඉස්මතු වෙච්ච කොටස් වලට පෙන්ලා දීලා තියෙනවා. මේක මේ මෙතනයි ප්‍රශ්නේ, මෙන්න මෙතනයි මේකේ උත්තරේ තියෙන්නේ. ඒකත් බුදුජානන්සේ මේ බාහිර ලෝකේට ආචාර ධර්ම අනුව දිනන්න නෙවෙයි. තමන්ගේ හිතට මේ ප්‍රශ්නේ ඉන්න ඉඩ තියෙනවා. ආවොත් ඒ වාදනක වෙකනට ස්තුති කරන්න මමත් ඒකේ නිදහස් වෙලා නැහැ. කොහොමද මම මේ කරගෙන යන වැඩේ සල්ලේකයක් සිද්ධ වෙන්නේ? අඩු ගානේ මගේ කෙලෙස් පවුරු ගාලා පැත්තකට දාලා ලියනවා කියලා කියන්නේ පලා ලියනවා කියන වචනේ මේක හොඳට ගැලපෙනවා. පුංචි පුංචි කෑලි කෑලි කප 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 දා. අන්නේක සල්ලේකයක් Taman තුල සිද්ධ වෙනවද? අපි හිතනවා නම් යම් කිසි කෙනෙක් අපෝ නෑ මම නම් සම්මාදිට්ඨිය කියලා ගොඩ ගන්න බෑ යාව. බුදුජානසේ සඳහන් කර තිනවා මයිලක තියෙන දිට්ඨිය දැක්කොත් මයිලක දිට්ඨිය දැනගත්තොත් විතරක් කපලා දානවා. ඒ නිසා අපි උත්සාහ කරන්න ඕනේ මම මේ කරගෙන යන වැඩේදී මම අහුවෙලා තියෙන මොන දිට්ඨියද කියලා. ඒක දැනගන්න එක ලොකු ලාභයක්. අද අපි කමඨාන් සුද්ධන කොට දැනගත්තා. මම භාවනා කරනකොට මගේ හිත නිකන් වෙලාවට වැඩි හිත පිට යන ගතිය වැඩි. ඒක දැනගන්න එක හොඳද? එහෙම නැත්නම් භාවනා නොකර නිකන් ඉන්න එක හොඳද? භාවනා කරන්නේ නැති වෙලාවට හිත පිට යනවත් ඇති නැතුවත් ඇති දන්නේ නැහැ. ප්‍රශ්නයක් නැහැ. භාවනා කරන්න පටන් ගත්තනේ. දිග්ගටම මේක පිට යනවා. එතකොට මේ භාවනා කරනවා වගේ ඒකාකාරී වැඩක් කරන්න ගියාම එකෙල් එකට දාන්න ගියාම මේ හිතේ ඇතිවෙනා වූ මේ නොදැමුණු ගතිය වැටහෙන එක තමයි මැස්පනා පිට හොඳ දෙයක්ද නරක දෙයක්ද කියලා බැලුවොත් සදාචාරවාදියා ඒක නරක දෙයක් විදිහට සලකලා කතා කරා. නැති කරන්නේ කොහොමද කියලා අහනවා. බුදුජානන් සඳහන් කරන්නේ ජානතෝ භික්ඛවේ පස්සතෝ ආසවාණං khයං වදාමි. තමන් ළඟ තියෙන අඩුපාඩුව මගේ හිතේ තියෙන මේ එක එක දේවල්ට අදින ගතිය මයිලක තියෙන පෞෂත්ව ලක්ෂණය අස්පනා පිට දකිනවා නම් දැකලා ඒක දරාගෙන ඉන්න මයිලක මේ අඩපාඩුවක් තියෙනවා. මේක දරාගෙන ඉන්න අවශ්‍ය කරන පෞරිෂත්වය පුංචි එකක්. ඒක හරීම වැදගත්. ඒක තමයි කමඨාන් සුද්ධ කරනකොට මතු කරලා දෙන්නව. කිලස් භාවනා කරනකොට මතු වෙනව නෙවෙයි. මතු වෙන බව හෝ දන්නේ භාවනා කරන කෙනාට විතරයි. ඒ නිසා මේ නිසන්වණේදී අපි මේ ධර්ම දේශනා කරනකොට එක විද්‍යාවක් උත්සාහ කරනවා. උඟා තේරුම් ගන්න අඩුවයි නම් උත්සාහ කරනවා. අපි හිතමු අපි කාමයාගේ ගැලී ජීවත් වෙනවායි කියලා. එහෙම නැත්නම් කාම භෝගීව ගත කරනවායි කියලා. ඉති ඒකේ නා නිතරම විවිධ රූප බලනවා, සද්ද අහනවා, ගඳ බලනවා, රස බලනවා, පහස ලබනවා, රූප බලන උපකරණ ගොඩක් ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා. සද්ද අහන උපකරණ ගොඩාක් ගේ ඇතුලේ තියාගෙන ඉන්නවා. ගඳ, රස, පහස ගොඩක් තියාගෙන ඉන්නවා. විවිධ දේවල් හිතන අපි යාට පොහසත් කියලා කියනවා. සුඛ උපභෝග පරිභෝග වස්තු වලින් පිරිච්ච ජීවිතයක් ගත කරනවා. ඉති මෙයාට අපි කියනවා කාම ගුණයන් නියෙදී ගත කරනවා කියලා. ඉතින් කවදා හරි මෙයාට තේරුනොත් මෙච්චර දේවල් මේ නඩත්තු කෙරුවට මම බුද්ධි විදින්නේ 100ට කීයද කියලා මේ තියෙන උපකරණ වලින්. අපි කොම්පියුටර් එකක් ගත්තාම කොම්පියුටර් 100ට 5ක්වත් අපි වැඩ ගන්නෑ නෑ. අලුත්ම උපකරණ. ඒකේ තියෙන හැකියාවත් එක බලනකොට වැඩ ගන්නේ නෑ. අපි ළඟ තියෙන කිසිම උපකරණයක් අපි ඇත්ත වශයෙන්ම ඔක්කොම වැඩ ගන්නෑ. ගොඩක් තියානේ ඉතින් ඉන්නවා. ඉතින් මේවට නඩත්තු කරන්න එපායි. නඩත්තු කරලා ඔක්කොම පාවිච්චි කරලා දැක පිස්සු හැදෙනවා. කියලා හිතුනොත් කාට හරි එයා හිතනවා කාමයෙන් නිකුත් වෙන්න. ඒක මේ කවුරුත් නිකුත් වුණාට කාටවත් එන එකක් නෙවෙයි. දැන් මෙතන ඉන්නේ අපි හිතමු තාවකාලිකව ස්ථිර නිකුත් වෙච්ච අයනේ. දැන් මේ නිකුත් වෙච්ච කෙනා අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාර කියන විකල්පෙට යනවා. කියන්නේ ගිහි ගෙයින් පස්සේ බුද්ධන් දෙන්නේ විකල්ප තුනයි. අරඤ්‍යගත රුක්ක මූලගත ශුන්‍යාගාර. දැන් මේ ගිහි කයත ඇහැල්ලා අරඤ්‍යගත වුණාට පස්සේ රුක්ක මූලගත වුණාට පස්සේ නැත්තම් මේ වගේ ශුන්‍යාගාරය ආවට පස්සේ ඒක අභිරමණය කරන කී දෙනෙක් ඉන්නවද? එහෙම නැත්නම් අර gedare hidupa sappahasukan nayi kiyala paschaatta wen kiyedenek innawa. Giya gihi gedarak duk, sansaryayak duk, paul daruwange duk, ambu daruwange etha aharaka baanage rattaram minimithula ida kadan wala duk ahin karala den api arannyak duk karan tiyena. Ratak lokayak duk athaharala ratak lokayak pilibandawa tiyena atati athaharala arannyak duk karagena arannyeka atati aragena innawa. ඉතින් ඒ වුණාට අරණ්‍ය ජීවිතය හරි වෙහෙසයි දුෂ්කරයි කටුකයි කියලාගෙන අඬා වැටිච්ච පිරිස් තමයි මම දැකලා තියෙන්නේ ගොඩක්. මම පැවිදිින්න ඉස්සල් මට කියලා තිබුණා. ඉතින් බුදුජානසිකින් මේ ප්‍රශ්නේ අහනකොට ඉන්නේ බුදුජානසික පූර්වාරාමේ ආනන්දහමතුන් අහනවා ආනන්ද මේ ශුන්‍යතා විහරණය කියනකොට දැන් අපි ඉන්නේ පූර්වාරාමේනේ. අපිට ගෙයක් දොරක් නැහැ. හාලියතු නැහැ. හරක බාන නැහැ. මිනිමුතු නැහැ. අපි පූර්වාරාමේ ඉන්නකොට මේ පූර්වාරාමේදී තියෙන දුක, gedaradara ikmola ævilla thiyena මේ දුක අපි උපියපු දෙයක්. ලෝකයක් අසහනේ නැති කරන්න මේ ටිකක් අසහනේ ගත්තා. ඒ නිසා මේ අරණ්‍ය ජීවිතය අබිරමණය කරන්නයි කියන්නේ. ඒක මම ඉල්ලලා ගත්ත දෙයක්. ඉතින් ඒක ඒ අරණ්‍ය ජීවිතය අබිරමණය කරන ව්‍යාපාර දෙකයි මන් දන්නේ භික්ෂු ජීවිතය සහ බාලදක්ෂ ව්‍යාපාරය. බාලදක්ෂ ව්‍යාපාරය කැලේට ගිහිලා ජම්බරියක් කරලා ගින්නක් ගොඩ ගහගෙන අපි සන්තෝෂයක් වෙන්න හදනවා. නමුත් ඒක දුකක් කරගත්ත පිරිස් අනන්තවත් මන් දැකලා තියෙනවා. පැවිදි වුණාට පැවිදි ජීවිතේ ප්‍රතිඵල ලැබිලත් නැහැ. gedara diye tatahirla burum pandiswansa කියනවා දෙලොවක් අතර හිරවිච්ච පිරිසක් තමයි පැවිද්දු කියන්නේ. ඒ ජීවිතෙත් නැහැ, මේ ජීවිතෙත් නැහැ. අපි හිතමු අරණ ජීවිතය මන අප පිරිසක් ඉන්නවා කියලා. හොඳයි, කමන්නේ මම නිගත්තේ මම මේකට කැමතියි කියලා පැවිද්ද අපි රමණය කරන අරණ්‍ය ජීවිතය අපි රමණය කරන බුදුජානසේ සඳහන් කරනවා දැන් අරණ්‍ය ජීවිතයේ තියෙන කටුකොහල් ගැහැට පරිලාහ දරත කියලා තියෙනවා. ඒ විනෝඩ අපිට පුළුවන් වුණොත් අපේ හිත ශරීරයට සීමා කරන්න. එකම චිත්තක්ෂණයකෝ ශරීරයට හිත ගත්තොත් එයාට ගමක් රටක් කරදර නැති වෙනවා, අරණ්‍යයක් කරදර නැති වෙනවා, දැන් කයක් කරදර ඉතුරු වෙනවා. ශරීරයට සම්බන්ධ කරදර ටික එකතු වෙන ඉතුරු වෙනවා. ඉතියා දෙක වහන ශරීරය දිහා බලනකොට එහෙන් කහනවා, මෙහෙන් නලියනවා, මෙහෙන් ඉතිවිලෙනවා, එහෙන් වේදනාව එනවා. ඉතින් මේ මනුස්සයාට මේක අර කුඹුල කන ඉවසන්න පුළුවන්, කොහිල කටු වෙන ඉවසන්න බෑ කියලා දිග්ගටම ලියුල් ලියනවා. කමටහන් වාර්තාවේ අරක නැති කරලා දෙන්න, මේක නැති කරලා දෙන්න, අරක නැති කරලා දෙන්න, මේක නැති කරලා දෙන්න. කාටද කිව්වොත් ඔය කයක් කරදර තියනවා කියන්නේ ලෝකයක් කරදර උඹට නෑ, අරණ්‍යයක් කරදර නෑ, තියෙන්නේ මේ කයක් කරදර. ඕක සතුටු වෙයන්කෝ. එක් එක්කත් මන් දැකලා නෑ. එහෙන් කැක්කුන් එනකොට මෙහෙන් පිපුරුන් එනකොට අර සිංහලයේ ලස්සන වචනයක් තියෙනවා, පැමිණි දුක් පැණි රායි කියලා. මේක ලස්සන රචනයක් ලිව්වොත් ලෝකේ සාහිත්‍ය සම්මාන ලැබෙනවා. මම ගීගී අතහැරියා. ගීගී අතහැරලා මම කයට හිතගත්තා. මේ කෙස් වලින් යට පතුනේ උඩ හැම පිළිකෙව කර ඇත්තා වූ මේ ශරීරයේ මෙන්න කැක්කුම් මෙන්න පිපුරු මෙන්න පිම්බෙනවා මෙන්න හැකිලෙනවා මෙන්න හුස්ම ගන්න මෙන්න පිට කරනවා මෙන්න වම මෙන්න දකුණ කියලා මේ ටික ලිව්වනම් ලෝකෙ තියෙන ලස්සනම රචනෙ මොකද ඒක අද්දුටු ප්‍රත්‍යක්ෂයක් මේ ලියන්නේ අද්දුටු ප්‍රත්‍යක්ෂයක් මේ ලියන්නේ ඉතින් මේ ටික කරගෙන යනකොට එයාට අලුත් අමුතු ටිකක් හම්බ වෙනවා නීවරණ කියලා. ගිදර දොරේ ඉඳ දීගොල් හම්බ වෙන්නේ නැහැ. අරණ්‍ය වාසීනකොට හම්බ වෙන්නේත් නැහැ. කයකට හිත දාපු ගමන් ඔන්න පරිඋත්ථාන කියලා කෙලෙස් જાතියක් එනවා. ඒ මොකද? වීචිකම කෙලෙස් නැති වෙලා. වීචිකම කෙලෙස් නැති වුණ ගමන් ඊට යට තියෙන කෙලෙස් පඳුර නැගලා එනවා. ඉතින් කවුරු හරි දැකලා තියෙනද මේ මාන ජීවිතේ නීවරණ අභිරමණය කරන කෙනෙක් නීවරණ පිළිබඳව සතුටු වෙන කෙනෙක් කවුරුක්වත් නැහැ මරා ගන්න කතා කරනවා නීවරණ කණ්ඩෝනේ මරන්නෝනේ කන්‍යම් මරන්‍යම් කියාගෙන තමයි පොත් ලියන්නෙත් එහෙමයි කමඨා සුද්ධ කරන්නෙත් එහෙමයි මේ නීවරණ නොදකින්න ඔබතන්න දෝමකින් නැද්දකින්න ඔබතන්න දෝමකින් කියලා කට්ටිය දන්නේ මේ නීවරණ තියෙන නිසා වීචිකම කෙලිස්මයි ළඟ නැහැ මම මේ රටක් පිළිබඳ කරදර වෙන්නේ ගමක් පිළිබඳ කරදර වෙන්නේ අරණ්‍යයක් පිළිබඳ කරදර වෙන්නේ කයක් පිළිබඳ කරදර වෙනවා වෙනකොට තමයි නීවරණ තියෙන්නේ. ඉතින් මේ පැමිණිච්ච නීවරණය මට දැන් තියෙන කාමච්ඡන්ද. මට කරන්න ඕන හුස්ම ගන්න එක තමයි. ඔන්න ඒ කාමච්ඡන්දය. ඉතින් ඒකේ නම කොහොමද සාන්ද්‍ර කාමච්ඡන්දය නැති කරන්න කියලා අහනවා වෙනුවට මේ කාමච්ඡන්දෙම ළඟ තියෙනවා මම දන්නවා. ඒ ඉන්නකොටත් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් මේ කය. ඒ ඉන්නකොටත් දන්නවනම් මේ කාමච්ඡන්දේ තියෙදිත් මට හුස්ම වැටෙනවා. ඒක බලන්න පුළුවන් කියලා අපිට දැනගන්න පුළුවන් මේ නීවරණය තියෙන වෙලාවේදී නීවරණේ දැනගන්න එකයි ඒක වෙද්දිම කයක් දැනගන්න එකයි ඒක තියෙද්දිම ආනාපානිය දැනගන්නවයි කියන එක මේ නීවරණේ විනිවිද දැකීමක් නේ විනිවිද හරහා දැකීමක් නේ ඒකට ශිල්පීය ඥානයක් ඕන නීවරණත් එක තරහ වෙන කෙනාට කවදාකවත් ඒක දකින්න ඒ විලාය මං ඉඳගෙන දින්නේ මං ඇවිදිමින් දින් හිටගෙන කියලා දකින්න හිත දෙන්නේ නැහැ මොකද අර නීවරණත් එක්ක උරුට්ට වෙලා කරප්පක් ඒ ඕනෙම තැන කියලා කමඨාන් සුද්ධ කරන වාතාව ආරං කියලා බලන්න කී දෙනෙක් මේ නීවරණ වල ද්වේෂයෙන් ඇඹුලෙන් කතා කරන නිසා මේ නීවරණ අල්ලපනල්ලේ මොනවද දකින්න පුළුවන් කියලා දැක ගන්න බෑ. හැබැයි මතු කරලා දුන්නොත් පුදුම වෙනසක් ජීවිතය ඇති වෙනවා. පුදුම වෙනසක් ඇති වෙනවා. ඒකට මේ බුදුම පණ්ඩිත ස්වාමීන් වහන්සේ කියනවා ඒ හරිම සංවේදීයි කියනකොට යම් කිසි කෙනෙක් මේ නීවරණ ගැන චෝදනා කර කර ඉන්න වෙලාවේ එයාට මතු කරලා දුන්නොත් වට රණ්ඩු කරන්න විතරයි මේ ලෝකායත වාද කියන්නේ ලෝකවාද ප්‍රතිසංවිත්ත කියලා කියන්නේ ඕක තමයි. ඕක පැත්තක දාපන්. ඔය බරපතල නීවරණයක් තියෙනකොට උනත් උඹට ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. එහෙම නැත්නම් ඇවිදින බව දැනගන්න පුළුවන්. නැත්නම් කය. අත්ති කායෝති වාපනස්ස සති පච්චුපටිතා හෝති යාව දේව ඥානමත්ථය ප්‍රතිසති මත්ථය අනුචිතෝච විහෙති නචකින්චි ලෝකේ උපාදී. එතමට කයක් ඇත්තේයි කියලා හෝ මොන සතිය වෙනවත් ලොකු උංගා ගැඹුරු දේවල් නෙවෙයි. කයට හිත දාන්න. අත්තිකායෝති වාපනස සතිපච්චපටිතාව යාවදීව ඥානමත්තා නිකන් හුදු දැන ගැනීම සඳහා පමණයි යාවදීව ප්‍රතිසතිමත්තා යන්තං සතිය පිහිටීම සඳහා පමණ නැත් සති මාත්‍රය සඳහා පමණයි අනිසිතෝච විහෙරති නිවර්ණාවේ කියලා තරහ වෙන්නෙත් නැහැ කයට ඉඳ දාගන්න පුළුවන් උනායි කියලා ඒක බදාගන්නෙත් නැහැ නචකින්චි ලෝකේ උපාදීය ඇත්තට මේකයි ලහුවෙන්නේ ධම්මානුපස්සනාව නීවරණ අභිරමණය කරන්න පුළුවන් වෙන්නේ කාට හරි ධම්මානුපස්සනාට ගියා. ඒ නිසා මේ වෙලාවේ අපිට සුතමේ වශයෙන් මේක ගන්න පුළුවන්. හැබැයි කාගදර මේක සාක්ෂාත් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා මම මේ නගන වාදේ මේ ලෝක ගමක ගෙදරක ඉන්නකොට තියෙන මහා දුක්ඛන්දක් තියෙනවනේ හැමදේම අපි පෙළනවනේ. අසහනෙට හේතු වෙනවනේ. ආතතියට හේතු වෙනවනේ. ඒ වෙනුවට අපි කැලේට ගියා. කැලේට ගියාට පස්සේ කැලේ තියෙන දුක දැනෙනවයි කියන්නේ ගමේ දුක අයින් උනායි කියන එකයි. කැලේ දුක දැනෙන්නේ නැත්නම් වර්තමාන වශයෙන් අස්පනයි නම් තාම හිත හිතා ඉන්න වෙන්න පුතේ කැලිට්ල ඉඳගෙන ගෙදර ගෙන හිත හිතා ඉන්න නෑ කැලිම අදරෝ කන්න ලයිට් නෑ මොකක් හරි කරදරයක් තියෙනවා ආනේක දිත් තාම ඉන්න පුණා නේ මං කැලේ ඉන්නේ ඒක ගමක් කරදර නෑ දැන් කැලේ ඉන්න එක කරදර නිසා අපි කයක් කය කියන එකට සීමා කෙරුවානම් ඊ කයෙන් එන කරදරේ නෑ හැම වෙලාවකම කාමයේ නෑ කාම සංඥාව නෑ බුද්ධ ජනසේ කාම ගුණයට කාමේ දාලා කාම සංඥා කියලා නම් කරන්නේ නිවර්ණ එයිසා කහන වෙලාවේදී කහන බව දන්න හැම වෙලාවකම නීවරන්නේ ආශ්වාස කරනදී ආශ්වාසය දන්නේ හැම වෙලාවකම නීවරන්නේ ප්‍රශ්වාස කරනදී ප්‍රශ්වාසය දන්නේ හැම වෙලාවකම නීවරන්නේ ඒ නිසා කයේ මොන කැක්කුම් පිපුරුම් ඇදිලි පැදිලි මොනවා තිබ්බත් ඒ බව දන්නවනම් ඊට උරුට්ට වෙන්නේ නැහැ හැප්පෙන්නේ නැහැ ඒ බව දන්නවනම් එහාට දැනගන්න පුළුවන් මේ කයේ වේදනා මත එළඹ සිටීම එහෙම නැත්නම් ඒක නැති කරන්න හදන්නෙත් නෑ. අභිරමණය කරන්න නැතුව කය වේදනා වේදනා වශයෙන් දකිනවනම් විඳින් විඳින් වශයෙන් දකින හැම වෙලාවකම ලොක් කරදර නෑ, අරණ්‍යයක් කරදර නෑ, කරදර ටිකක් තියෙනවා කයක් සාපේක්ෂව. එතකොට ශූන්‍යතාවයේ අදින් ලොක් කරදර ගමක් මේ අරණ්‍යයක් කරදරෙන් ප්‍රතිස්ථාපනය කරනවා, අරණ්‍යයක් කරදර කයක් කරදරෙන් ප්‍රතිස්ථාපනය කරනවා. මේ දුකේ 95% විතරයින් කිරීම. මේ සමස්ත දුකෙන් 95% විතර අයින් කිරීම. නමුත් මේක අභිරමණය කරන්නේ නැත්නම්, දන්නේ නැත්නම් මුරින් පණ්ඩිතාංශ කියනවා ඒ නොදැනුවත්කමට යෝගාවචරණ කවදාකවත් දොස් කියන්න බෑ. ඒ වැරද්ද 100%ක්ම ගුරුවරයා ඇතේ තියෙන කියා. ගුරුවරයා ඒක යාට කුලි තියාගත්ත පොඩි දරුවෙකුගේ කියලා දෙන්න ඕන. උඹනේ පුතේ ගී කියත ඇහැරියේ. ඕක සැපයි කියලා ගම්. පැමිණි දුක් පැඳායි කියලා. උඹට ඒක බර වැඩි නම් උඹේ කයට ගනින් හිත. කයට ගත්තාමත් ඒකේ සුන්දර දෙයක් නෑ. ඕකේ මේ රත්තරන් හරි, ප්ලැටිනම් වලින් හරි, දඹ රත්තරන්ෙන් කය හදලා නෑනේ. දෙතිස් කුණ පෙනේ. එහෙන් වැගිරෙනවා, මෙහෙන් කැම්බරෙනවා, පැකිලෙනවා. ඔත් මේක දන්න කම. මේ කයක් හරතර දන්න කමම කාමේසා කාම සංඥා දුරු කිරීම. දැන් ඔබ රූපෙට හිත දාගෙන ඉන්නවා. කය කියන රූපෙට. අන්නේ විදියට බුදුරජාණන් වහන්සේ එතෙන්ට එනකොට ඒ බව දන්න කෙනා උසස් තත්ත්වයටපත් වෙනවා. දන්නේ නැතුව තාමත් කයට චෝදනා කරන එකනවා. තාමත් අනුන්ගේ වැරදි හොයන එකනවා. අනුන්ට ආත්ම බාදුලින් කතා කරන එකනවා. කරන්න තියෙන ඔක්කොම කරලා තිනවා. කිසිම බුද්ධියක් නැහැ යාට. කිසිම සතුටක් නැහැ ජීවිතේ. ඉතින් ඒක බණකින් කියලා දෙන්න පුළුවන්. ඒක හේතු ගන්නන්න පුළුවන්. සමස්තයකට දෙන්න පුළුවන්. නැත්නම් ඇත්තටම දෙන්න පුළුවන් නේ එක්කෙනෙකුට එක වෙලාවකට විතරද? එහෙම නැත්නම් ඒක සමහර ගුරුවරුන්ට පුළුවන් සමහරුන්ට බැරිද කියලා බැලුවොත් ඒක වෙනම විෂයක්. ඒක වෙනම විෂයක්. අපි මේ වෙනකොට මේ ඔක්කොම බුද්ධි විඳලා ඉවරයි. නමුත් අපි එකකින් එකක් ප්‍රතිස්ථාපනය කර කර ලොකු දුකකින් පොඩි දුකක් ප්‍රතිස්ථාපනය කිරීම ප්‍රගතියක් බව එහෙම නැත්නම් ඉදිරියට යෑමක් උපරිභව පරියාය කියලා දන්නවනේ. එන්නේ 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 තියල යනවා කියලා. ඇත්තටම බලනවා නම් අපි සෑහෙන හටනේ සෑහෙන සතුරුංගානක් මේකට වර්ධනය කරලා ඉවරයි. නමුත් අපි ඒක දන්නේ නැත්තම් අපි තාම ධනිස වේදනාව කිය කිය ඉන්නවා. අපි තාම හිතවිලි එනවා කිය කිය ඉන්නවා. අපි තාම සද්ද එනවා කිය කිය ඉන්නවා. මේක හරි ආවේ භාවනා කරපු නිසා. ගෙදරකට හිටියනම් කම්මලේ බලට එන ගැහුවට ගානක් නැහැ කිලෝ සද්දාවට ගානක් නැහැ. කොච්චර දුර හිතවිලි එනවා අපි චෝදනා කරන්නේ නැහැ. මොකද ගෙදර ඉන්නකොට ගානක් නැහැ. වේදනාවල් අමාල්ලාට දාන් අදි නෙවු පැය තුන වාඩි වෙලා ඉන්නේ දාන් ඉත දියවලද? වේදනාවක් නැතුවද? නැහැ. ඔය නමේ දාන් අදින ගැටවු හපන්නු. මූදේ මඩුණක් ගෙනද්ද යහසේ තරුත් ගෙනද්ද ඌ ඒක දිහා බලාගත්තාම ඌගේ වලිගුඩ ඉඳගෙන හිටියත් පැය තුන ඉන්නවා. මොකද හිත වෙන දෙයකට දැම්මට ඔතේ ගාණක් නැහැ. ඉතින් දැන් මෙතන එහෙම නෙවෙයිනේ අපි මේ ලාභයක් ලබන්න ගේම් එකක් සෙල්ලම් කරන්න නෙවෙයි. මේ ඉඳගෙන ඉන්නකොට මේ දැනෙන ටික තේරුම් ගන්න පුළුවන් නම් ඒ ක්‍රමයකින් අපිට පුළුවන් මේ සුද්ධ වෙච්ච ධිට්ඨිය ඇද වෙච්ච ධිට්ඨිය තව ටිකක් ඍජු කරගන්න ඒ අනුව බලනකොට අපි සෑහෙන හටනක් කරලා සෑහෙන ප්‍රමාණයක් ඉදිරියට ගිහිල්ලා තියෙනවා. මොක පරියාය දන්නේ නැහැ. ඒක අගේ කරන්න දන්නේ නැහැ. ඒක අගේ කිරීම සාකච්ඡාවෙන් සහ දේශනාවකින් කරන්න පුළුවන්. එතකොට මේ දේශනාව මතක තියාගෙන විභාගයකින් පාස් වෙන්නවත් ඩිප්ලෝමා එකක් ගන්නවත් PhD කරන්නවත් නෙවෙයි. මම තමන්ම කරපු ටික හරි ක්‍රමයට අගේ කරලා ඒක ජයසිරි මංගලම් කියලා ඉදිරිය බලන්න පුළුවන්. ඉතින් ඒ නිසා බුදුජානක සංසේ සඳහන් කරලා තියෙනවා පටන් ගන්නකොටම ওই කින් විදිහට දිට්ටි නැති කරන්න බෑ. ඒක සිද්ධ වෙන්නේ ටිකෙන් 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 කපලා යන ක්‍රමයක්. සල්ලිකේ කියලා කියන්නේ කපලා 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 කරලා තියෙනවනම් ඉතින් යම් දෘෂ්ටියක් උපදිනවද? බුදුජානසේ සුන්දාම් දාන දෙන උත්තරේ යම් දෘෂ්ටියක් උපදිනවද අපේ හිතේ? යම් දෘෂ්ටියක් läග ගන්නවද අපේ හිතේ? අනුසෙන්ති කියලා කියන අනුසය කියන වචනේත් ඒකෙන් එනවා. සමුදාචරන්ති අපිට සම්පූර්ණයෙන් වහයලා ගන්නවද? හරියට ලොකු නුග ගහක් ඇවිල්ලා සම්පූර්ණ ප්‍රදේශේ වහයලා ගත්තා වගේ රැල්ලක් ඇවිල්ලා ඇටලා ගත්ත ගේක අපේ හිත සමුදාචරන්ති ඒ ටික ඒක මම නෙවෙයි ඒක මගේ නෙවෙයි ඒක මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියලා තේරුම් ගන්න මේ දෘෂ්ටි ඇතිවීම läග ගැනීම සහ ඉතිරි පැතර යෑම එනකොට දැනගෙන ඒක මේ අතරමඟදී ආපු දෙයක් දහන කියන සීල විසුද්ධිය නැති ditthi චිත්ත විසුද්ධිය නැති කරලා ditthi ප්‍රශ්නයක් එන්නේ නැහැ. ditthi ප්‍රශ්නේ නේ අතරමඟදී. ඒ අතරමඟදී ඕන්න ditthiක් ආ ඕන්න ditthi ලැබගත්තා ඕන්න ditthi වාහිලා ගත්තා කියන එක දැනගන්නවා නම් දැක්කොත් විතරක් ඒක නැති කරන්න පුළුවන්. එතකොට මේක මම නෙවෙයි මේක මගේ නෙවෙයි මේක ආත්මේ නෙවෙයි කියලා මෙනෙහි කිරීම අර කාලානුරූපව ගිරුවොත් නම් එතනදී නම් කැපියාවක් සිද්ධ වෙනවා. ඉතින් මේ දැක ගැනීම මාතුල මෙවැනි දිටියක් තියෙනවා කියලා දැක ගැනීම හොඳ දෙයක් කියන්නේ මේ කතා කරන්නේ. කියක් දැක්කේ නැත්නම් කවදාකවත් අයින් කරන්න බෑ. ඒ නිසා මේ භාවනා කිරීමේදී අපි කරන්නේ රෝග ලක්ෂණ අල්ලනවා. රෝග නිర్ణයක් කරනවා. මං මොන විදියේ නතු භාවයක් තියෙන කෙනෙක්ද මොන පැත්තට අදින දෙයක් තියෙනද කියන එක බලාගන්න භාවනාවේදී මම දන්න ක්‍රමයේ හිටියට මං කියන්නේ අපි ආනාපානයක් හරි නිකන් මධ්‍යස්ත එහෙම නැත්නම් අපි කියන උපේක්ෂා සම්පන්න අද්දකිය හැකි නැවත නැවත මතුවෙන නොමිලේ ලැබෙන අරමුණක් අල්ලගන්න මධ්‍යස්ත වූත් පිරික්සා දත හැකි එහෙම නැත්නම් මේකට කියනවා ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිලේ ලැබෙන නැවත නැවත ලැබෙන අරමුණක් තෝරගන්න තෝරන්නේ ඒකට හිත දාන්න උත්සාහ කරන හරියට එල්ලෙට විදිහටන්නේ ඊතලෙ විදිින්න දක්ෂ වෙන්න හදන කෙනෙක් වගේ විද විද ඉන්නවවල් එල්ලෙට විදිින්න හද මේ දේ කරගෙන යනකොට කිසිම කෙනෙකුට කවමදාකවත් දුන්න ගත්ත ගමන් කෙලින්ම ඊතලෙ විදිින්න බෑ අනන්ත අප්‍රමාණ ගාණක් විදලා 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 තමයි දුන්නේ බර ඊතලෙ ප්‍රමාණය ටාගට් එක තියෙන දුර තුවක්ව ගත්තත් ඒ වගේ කරගෙන කරන යනකොට අපි හිතමු යම් වෙලාවක එල්ලෙට වදින ගාණ වැඩි උන්න පටන් ගත්තයි කියලා එතින් එනකන් නම් කියන්න බෑ මෙයා යෝගාවචරෙක් වෙයිද දක්ෂ මේ භාවනාකාරෙක් වෙයිද කියලා. මොකද කොයි වෙලාවක හරි අපිට තේරෙනවා නම් වරින් වර සතිය පිහිටවන්න පුළුවන්. ඉඳගෙන ඉන්න බව දැනගන්න පුළුවන්. ඇවිදිනකොට ඇවිදින බව දැනගන්න පුළුවන්. මෙහෙම කරගෙන යනකොට හිතන්න නරකයි මේ චුන්දහමතුය වගේ උදිට්ටි ඔක්කොම නැති වෙයි කියලා. යම් චිත්තක්ෂණ ගානක් අරමුණත් එක්ක ගත කරනද ඒ චිත්තක්ෂණ ගානට දිච්චි නැතුව යනවා. දැන් දැනගන්නවා එහෙම චිත්තක්ෂණයක් ගන්න පුළුවන්. එහෙම නැත්තම් සතිය පිහිටවන්න පුළුවන්. අපි එකට සති මාත්‍රය කියලා කියනවා. නමුත් ඊගාව චිත්තක්ෂණේ සතිය පිහිටවෙන්නේ නැද්ද කියලා කියන්නේ. අපි මේ සැරේ විද්දා වැදුනා. හරි සතුටුයි. මොකද ඊ සැරේ ඊතලේ වැදිද කියන්න බෑ. ඒත් නමුත් එක සැරයක් වැදිච්ච කෙනාට නැවත සැරයක් වැදීමට තියෙන ප්‍රවණතාවය වැඩි. මොකද චිත්ත ධෛර්යයක් එනවා. තියාණ තියාණ යනකොට අපිට පුළුවන් වුණොත් එක දිගට ඊතල දෙකක් තුනක් කරගෙන යන්න එයා හිතා ගන්න ඕනේ මේ සංසාරේ පළවෙනි වතාවට මම මගේ හැකියාවල් උරගා බලනවා ඇස්පනා පිට මෙන්න දැන් මට පුළුවන් චිත්තක්ෂණ දෙක තුනක් අරමුණේ පවත් ගන්න. මෙන්න මේකේ ඉන්නකොට මේකට බාධා වශයෙන් පැමිණෙන එක්ක සද්ද එක්ක වේදනා එක්ක හිතවිලි. ඉතින් ඒ බාධා පැමිණෙන්නේ මගේ ආරයට මගේ ජම්ම ගතියකට මගේ උපනිෂ්ඨේ සම්පත් වල හැටියට. යම් විදියකට අපිට රූපාරම්මණයක් නතු කරගන්න පුළුවන් වුණා නම් අන්නේ රූපාරම්මණයක් නතු කිරීමේ සතුටින් එහෙම නැත්නම් ඒ චිත්ත ශක්තියෙන් අදිෂ්ඨාන ශක්තියෙන් ඒකටම නැවත නැවත විවිධ ඉනකොට අපිට ආවේනික වූ බාධාවක් එනවා. මෙන්න මේ ආවේනික බාධාව තුළ තමයි මං කොයි වගේ කෙනෙක්ද කියලා කේන්දරෙලිවෝගේ ලියවිලා තියෙන්නේ. ඒ නිසා එන බාධාවෙන් තමයි අහගෙන ඉන්නවට කියන්න පුළන්නේ මෙයා එක්ක තරහ වෙන චරිතයක් නැත්නම් ආස කරන චරිතයක් නිදිමත වෙන චරිතයක් නැත්නම් වේදනා චරිතයක් සංඥා චරිතයක් සංස්කාර චරිතයක් කියලා අර අරමුණේ හටනත් කරනවා කරනකොට එන බාධාව නම් කරන්න පුළුවන් නම් ඒකමට අහන වார்த்தාව තුලම ඒ පුද්ගලයා සුවීමේ පැත්තට යනවා වැඩි. හැබැයි වෙන බාධාවට ද්වේෂයෙන් බලන එක වැරදි. බාධාව සටහන් කරන්න ඕනේ හරියටම අරමුණ සටහන් කරනකම මම භාවනා කරනකොට මට ගොඩාක්ම පේන්නේ මට හිතවිලි තමයි බාධා. ප්‍රශ්නයක් නැහැ. මම මේ හිතවිලි තියෙද්දි මම ඉඳගෙන ඉන්න බව තියෙනවද කියලා දැනගන්න. නැත්තම් ඉඳගෙන ඉන්න වෙලාවෙ නම් හුස්ම තියෙනවද කියලා දැනගන්න. නැත්තම් සක්මන් කරනකොට මම ඇවිදින් ඉන්නවද කියලා දැනගන්න. ඇවිදින් ඉන්නකම පුළුවන් නම් වම දකුණ බලනවා. එතකොටත් බලනවා මට නැවතත් කරදර වෙන්නේ හිතවිල්ලකින්ද? නැවතත් කරදර වෙන්නේ හිතවිල්ලකින්ද කියලා 80ක් 90ක් හිතවිලි නම් ඒක ඒකේන ඒ වෙලාවේදී අහුලගෙන වார்த்தාවට දැම්මේ නැත්තම් කමටහන් සුද්ධ වෙන්නේ නැහැ. මොකද බහගෙන ඉන්න කාට තේරෙන්නේ නැහැ නේ මෙයා මේ හිතලුවක් ලියන්න පටන් ගත්තා. සමහර කෙනා මට ප්‍රශ්න වේදනා කියලා. සමහර කෙනා මට ප්‍රශ්න හිතවිලි ශබ්ද කියලා. ඒ නිසා මේ වැඩේ කරගෙන යනකොට මතුවෙනා වූ බාධාව කරදරයට ද්වේෂ කරන එකනා ගුරුන්හන්සේට ඒක අවබෝධ කරගන්න තියෙන අවස්ථාවක් නැති කරගන්නෝ රෝග නිర్ణයත් නැති කරගන්නෝ එයා හරියට පණිවිඩ කාර්යයට ගහනවා පණිවිඩේ බලන්නේ නැතුව. ඉස්සර අපි ගෙවල් වලට ටෙලිග්‍රෑම් එකක් කවුරු හරි අරගෙන ආවොත් ගමේ ඔක්කොම දුවගෙන එනවා මරණයක් වෙන්නේ. ටෙලිග්‍රෑම් කාර්යයත් තියෙන්නේ කාකේ ඇඳුමක් ඇඳගෙන. පොලිස් කාර්යෙක් ආවත් දුවගෙන එනවා ටෙලිග්‍රෑම් එකක් වෙන්නේ නැති කියලා. ටෙලිග්‍රෑම් එක කඩන්ඩ ඉස්සලා අත වෙවුලනවා. ඒ වන්නේ බරපතල දෙයක් නේ. එහෙන් ටෙලිග්‍රෑම් ආපම අහල පහල කට්ටියත් ලඟ වෙනවා. දැන් මේ මරණික සංඥාවක් නැමේ. තැපැල් කාර්යය එනකොටම අවේලා වෙන්නේ ටෙලිග්‍රෑම් කාර්යය. එනකොටම ඒක අපල ලකුණ. තේරියම්ගේ දීලත් නැහැ බලලත් නැහැ. මම ওই යුනිවර්සිටි එකේ ඉඳලා ආපෙලා මම ගියා මේ తాවකාලික මේ භාවනා වැඩපිළිවෙල දීසම తాවකාලික රස්සාවක් කරගෙන. ඒ රස්සාවෙන් පණිවිඩයක් ඇවිල්ලා තිනවා වහා මෙන්ද කියලා මම. ඒතර මම ගිහිල්ලා මගේ ජීවිතේ පළවෙනිම භාවනාවට ගිහිල්ලා දැන් මං ගිය තැන දන්නේ නැහැ. අම්මා දන්නේ නැහැ. ටෙලිග්‍රෑම් මේ කඩපු ගාම විශාල ගෝසාවක් අදිසිය කැඳවීමක් ඇවිල්ලා තියෙනවා. කවුද කියලා දන්නේ නැහැ. අල්ලපු ගෙද පොඩි අයට කතා කරලා තියෙනවා. අනේ පුතේ මෙහෙමයි පොඩි එකා ගියා. කුරියෙත් දන්නේ නැහැ. ඔයලා බල්ලා ගිහිල්ලා මේ ටෙලිග්‍රෑම් එක දෙන්නේ කියලා. මුචි මං යනකොට මේ වගේ ශාලාවක අපි 40 භාවනා කරනවා ගිහි. අන්ධකාරේ අර මිනිස්සයා ගිහිල්ලා ඒක කරන කියලා තියෙනවා. අසවල් ගමෙන් අසවල් කෙනෙක් මේ ඇවිල්ලා භාවනා කරනවා. අර ඇවිල්ලා මට කතා කරා. එසෙමයි පිටට තට්ටු කරලා ගිහුවා. පණිවිඩයක් කරලා තන යන්නේ කියලා. ඊට සිකම මෙහෙමයි අම්මා බය වෙලා මේ පණිවිඩයක් කරලා තන වහම එන්නේ කියලා. මං කිව්වා මේක රස්සාවකට මං යන්නේ නැහැ. අම්මේ භාවනාවට කැමතියි කියලා. ඉතින් ඒ වුණාට අර පණිවිඩය ආපු ස්වරූපයෙන් පුදුම බයක්. ඒ නිසා මේ පණිවිඩ කාර්යයට ප්‍රතික්‍රියා කරන්නේ පණිවිඩයට නෙවෙයි. භාවනා කර කර ඉන්නකොට අපිට එන බාධාව ද්වේෂයෙන් බැලුවොත් අපි පණිවිඩ කාර්යයට ගැහුවා වෙනවා. පණිවිඩය බලන්නේ නැතුව. මේක තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ. මේක තමයි අපි මෙතෙක් කල් කරලා තියෙන්නේ. පොඩ්ඩක් නතර වෙන්න. නතර බලන්න මේ ආපු බාධාව මට මනාපයක් ඇති කරනවද, අමනාපයක් ඇති කරනවද? මේක නිතරම එන බාධාවක්ද? එහෙම නැත්නම් අහම්බෙන් එන එකක්ද කියලා මේ බාධාවේ කරදරේ හිරිහැරේ දරතේ පරිලාහය පොඩ්ඩක් ඉවසලා බලන්න. බලන්න ගියාට පස්සේ අපිට තේරුම් ගන්න පුළුවන් ඒකෙන් තමයි මම යා කවුද කියලා තේරෙන්නේ. මෙව්වා මේ ආත්මේ කරපුවා නෙවෙයි. පෙර ආත්මික කරපු දෙයකින් එහෙම නැත්නම් අපි ජම්මාන්තරගත ආපර්ධරයක්. මේක දැක්කොත් මේක දැනගත්තොත් නම් මේක මම නෙවෙයි මගේ නෙවෙයි මගේ ආත්මේ නෙවෙයි කියලා කියන්න අවස්ථාවක් ලැබෙයි කියලා බුදුජානසි පුංචි ඉඟියක් දෙනවා මේ චුන්දහම්දුරා. නමුත් මේක හරියට කියව ගන්න බැරි වුණොත් පණිවිඩේ එනකොටම අපි මදුරුවෙක් ළඟට එනකොටම චටස් ගාලා ගහනවනේ. ඒක මැලේරියා මදුරුවා දන්නෙත් නැහැ, ඇනොෆ්ලික්ස් දන්නෙත් නැහැ, මොකා වුණත් එන්නේ ඉස්සලා ගහනවනේ. ඒකල කියන්නේ කෑවොත් එහෙම ඉවරයි, ඒක නිසා එන්නේ ඉස්සලා ගහන. අන්න ඒ වගේ අපි මේ පණිවිඩ කාර්යයට ගැහිම තමයි බුද්ධාගමේ උගන්වන්නේ. මොකද බුද්ධ ධර්මයේ අපිට කියනවා පොඩ්ඩක් එන්න අරින්න. ඔය තමන් අර අල්ලගත් අරමුණ කියනවනේ ඒක තියාගෙන එන්න අරින්න. එනකොට එනකොට තමයි තේරෙයි මේ තමන්ගේ මොන පෞරුෂත්ව ලක්ෂණයක්ද මේ පෙන්වන්නේ, මොන කරුණ ලක්ෂණයක්ද මේ පෙන්වන්නේ, මොකද්ද මේ එළියට එන්න හදන්නේ. ඔන්න ඔය ටික යෝගාවචරයම දැක්කේ නැත්නම් කමඨාන් සුද්ධ කරන කෙනාට ඕක නිවිත නිවිත බල්ලා කියන්න බෑ. නමුත් ඒක ද්වේෂයෙන් බැලුවොත් මේක නැති තැනක් ඕනේ මට භවනා කරන්න. මේ ඉන්ටර්කූලර් එක නැගලා ඉන්ට්‍රිසිටි එකේ ඉඳගෙන ඉන්නා වගේ කිසිම කරදරයක් බාධාවක් නැතුව ඉන්නවා. දැන් මට නිවන් දකින්න ඉන්න පුළුවන් කියන කට්ටිය තමයි ඉන්නේ. ඉතින් එහෙමනම් ඉතින් ප්‍රතිපදාවක් ඕනේ කරන්නේත් නැහැ. එහෙම තැනක් තියෙනවනම් නිවනක් ඕනේ කමකුත් නැහැ. ඒ නිසා මේ වැඩේ කරගෙන යනකොට මේ දෘෂ්ටි ඇති බාධාව දැක ගන්න නම් තමන් දාශීන අරමුණක නැවත නැවත මතුවෙන අරමුණක ඒක හිතලුවක් නෙවෙයි, ඇත්තමයි මේ අරමුණ කියලා ප්‍රත්‍යක්ෂණය කරන්න පුළුවන් අරමුණක ඉඳද්දී ඒ දෘෂ්ටි කරදරේ නැවත නැවත ඉන්නරිනවා. මේ දෘෂ්ටිය හරි ලේසියට ආත්මවාදයකට වැදෙනවා. මේක අසවලමට කරපු දෙයක් කියලා අපි කටන්දරයක් හදාගන්න. වෙච්ච දේ අසවලා කෙරුවයි කියන එක තමයි දේශපාලනය කියන්නේ. දේශපාලනඥයා කරන්නේ මිනිස්සුන්ට මොන කරදරයකට හරි ආත්මයක් දාලා අපි ඉන්නේ ඔගොල්ලෝ එකෙන් අරස කරන්න තමයි කියලා ඔකෙන් දේශපාලන දිග කතාවක් හදනවා. එහෙම නැත්නම් ඕක එන්නේ ආර්ථික ප්‍රශ්නයක් කියලා ආර්ථික විශේෂඥයා පුදුමාකාර කතාවල් හදනවා. එහෙම නැත්නම් දුප්පත් නැති ලෝකයක් හදන්න පුළුවන් කියලා සමාජ විද්‍යාඥයා තාපැත්තෙන් කතාවක් හදනවා. ওই එක එක්කත් ওই හේතුව දැකලා නෙමෙයි කතා කරන්නේ. දේශපාලනඥයා ගත්තත් ආර්ථික විශේෂඥයා ගත්තත් සමාජ විශේෂඥයා ගත්තත් කරලා ඒකත් එහෙනම් න්‍යාය අනුකූලව කතානේ. ඒගොල්ලෝ හොඳට බලන්න දේශපාලන කාර්යය හැම වෙලාවෙම ආත්මයක් හදන. උඹට ওই අහවලා කරන වැඩ. එහෙම නැත්නම් සර්බලධාරි දෙවියන් නැන්සේ අක්‍රමතියලා. නැත්නම් කතරගම දෙවියෝ කිපිලා. මොකක් හරි කවුරු හරි දාගන්නවා එළියේ. එතකොටම පේනවා ඒ හදාගන්න කෙනා Taman ready උසස් කෙනෙක් හදාන Taman නීච හීන දීන තත්වයකටපත් කරන. ආර්ථික විශේෂඥයන් කියන උගයි කියන්නේ උපභෝග පරිභෝග වස්තු තියෙන්න ඕනේ. යමක්කමක් තියෙන්න ඕනේ, යමක්කමක් තියෙනවනම් ඕක ප්‍රශ්නයක් නෑ. ඒ නිසා මං කියලා දෙන්නම් රාජකීය ක්‍රමයක්. සුකෝබෝග උපභෝග පරිභෝග තියාගන්නේ කිය. උන් බලනකොට උන්ගේ ගෙදරටත් මර්ගාති. මේ අනුන්ට පරකාසි කරන කට්ටිය. බුදුජානනාතේ රජගෙදරින් බැහැපු හිඟන්නේ. රජගෙදරින් බැහැලා අවුරුදු 45ක් හිඟන්නේක් විතර ජීවත් වුණා. මොන තරම් උදාර චරිතයක්ද කියලා බලන්න ඔය ආර්ථිකයෙන් කරන්න බෑ කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඔය සමාජ න්‍යාය ධර්ම එකක්වත් වැඩ කරන්නේ නැහැ. වැඩ කරන්නේ නැද්ද මොකද ඌ පණිවිඩ කාර්යයට ගහන ක්‍රමනේ තියෙන්නේ. අපි පොඩ්ඩක් බලනවා අපිට නැවත නැවත යන්න පුළුවන් කය තියෙනවා. නැවත නැවත යන්න පුළුවන් එක්කෝ ආනාපානෙ එක්කෝ මම දක්ුණ තියෙනවා. ඒකත් එක්ක ඉන්න ගමන් ඔයාලට එන්න ආරිනවා. ඒ කරදරේට ඒ හිතිහැරේට ඒ දෘෂ්ටියට ඒ හිතවිල්ලට ඒ විදිහට පොඩ්ඩක් එන්න ඕනෙම දෙයකට ලෑස්ති වෙලා ගියොත් ඒකේ නපුර නැති වෙන. ඒක මේ ලෝකෙදී ඉන්නේ න්‍යාය ධර්මයක්. ලෑස්ති වෙලා ගියොත් නපුර නැති වෙනවා. ලෑස්ති වී යෑමට තමයි අප්‍රමාදි කියලා බුදු දහමෙන් නමක් දාලා. වෙන්න පුළුවන්. කොයි දෙයක් වෙන්න පුළුවන්. නොයවිය යුතු දෙයක් වෙන්නේ නැහැ. ඒකට ලෑස්ති වෙලා යන්න. ලොකු සාංචි ඉන්නකම් කියන්නේ කොයි දෙයකට සූදානම් ශරීරයෙන් ඉන්න. යෝගාවචරය කියන්නේ එහෙම කෙනෙක් මට මේ හිතවිලි නොආ යුතුයි. මට වේදනාව නොආ යුතුයි. මට හිතවිලි සද්ද නොආ යුතුයි. කියන්නේ කරන්න තරම් අපිට එහෙම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා මම භාවනා කරන නිසා තමයි හරියට වනමුකේ පෑදුවාට පස්සේ දණ්ඩ පටන් ගන්නවා වගේ තුවාලේ බෙහෙත් දාන්න වනමුකේ පෑදුවාට පස්සේ රිදෙනවා. අන්න ඒකවල තමයි අපේ චරිත ලක්ෂණේ මතුවෙන්නේ. ඒ චරිත ලක්ෂණේ හරියට දැක්කොත් විතරක් දැනගත්තොත් විතරක් එතනින් නම් දෘෂ්ටි කැපෙන්න පටන් ගන්න පුළුවන් කියලා සල්ලේක ප්‍රතිපදාව නැත්තම් මේ කෙලෙස් හූර්ලා දාන්න නියනින් අරගෙන කළ දානවා වගේ ගල් කට්ටක් අරගෙන ගලේ කොටනවා වගේ සල්ලේකේ වෙන්න පටන් අර ගන්න. ඉතින් ඒක වෙනකොටම යෝගාවචරයට තේරුම් ගන්න පුළුවන්, ගුරුවරට තේරුම් ගන්න පුළුවන් කමටන් වාතාවරණා. දැන් මෙයා මෙන්න මේකට කිපෙන කෙනෙක් කියලා. එයා ඔද්දල් වෙන, කිපෙන, ඇවිස්සෙන, රුප්පණේ වෙන අංශ තියෙනවා. හැම කෙනාටම හැමදේම රුප්පන්නේ නැහැ. අපි මේ ශාලාව ඉඳලා අපි 50කට භාවනා කරපුවාම සමහරුන්ට සද්ද ප්‍රශ්න, සමහරුන්ට වේදනා ප්‍රශ්න, සමහරුන්ට හිතවිලි ප්‍රශ්න. හිතවිලි තියෙන ප්‍රශ්න දිනේකට සද්ද ප්‍රශ්න නැහැ. මේ එකම ශාලාවේ ඉඳලා තියෙන්නේ. වේදනාව තියෙන ප්‍රශ්නෙට සද්ද ප්‍රශ්න නැහැ. ඉතින් එයා ඒ තමන් ඇති කරගත්ත ඉද්දෙන දේ, රුප්පණ දේ, කුප්පණ දේ හරියට ලොකු කරලා කර්මස්ථාන වාතාව ලියනවා. එයාට කිව්වොත් හරි ඕකමද නැත නැවත නැවත වද දෙන්නේ කියලා බලනාසුළු ස්වරූපේ. මේ කරදර කරන දේ මොකද්ද කියලා බලනාසුළු ස්වරූපෙන් බලන්න කිව්වහම කලාතුරකින් කෙනෙක් තමයි ඒක කමඨාන සුද්ධ කිරීමක් විදිහට බාරගන්නේ. මුගෙ දෙන කියන්නේ මේකට වෙනම ක්‍රමයක් ඇතිව බාධාව නැතිකරන්න. එහෙම ගුරු මුෂ්ටි අධ්‍යාන මේ ශාන්ති අපිට දෙන්නේ නැහැ. අපිට මේ නිකම් ගොඩේ ක්‍රම කියලා දෙන්න හදනවා. මෙහෙම ගුරු මුෂ්ටි අධ්‍යාන මුක්කක්කත් නැහැ. ඉතින් අනිකාගම් වල තියෙන ගුරු මුෂ්ටියක්. ඔය උපනිෂද් වල තියෙන කාණ්ඩ කරලා කරන රහසක් තියෙනවා. එතෙන් ජප මන්ත්‍රයක් තියෙනවා. එතෙන් සර්බලදාරි දෙවි කෙනෙක් කියනවා. එතෙන් අනාගතේ විනිශ්චය කරන දිනයක් කියනවා. මේ උකුගේම අර බබා නලවන ස්තූපන මේ තනිය දෙනවා වෙනුවට රබර් සූප්පක් දීලා බබා නලවන කෙනෙක් කරන්නේ. ඔය ඔය සූප්පු ඉරුවට බඩ පිළින්නේ නැහැ. ඒක රබර්. ඉතින් බුදුරජාණන්සේ වැනවිල්ලක් නැහැ කියනවා. උඹට එන කරදරේ දැන් මේ කරදර බලන ස්වරූපෙන්නේ නෙමෙයි. සාක්ෂාත් කරන්න මූල කර්මස්ථානයක් තියෙනවා. අඩු ගානේ කය තියෙනවා. කය තියාගෙන ඒකට කරදර කරන දේ මොකද්ද කියලා බලන්න. ඒ කරදර කරන දේ බලන්ට ඒ ජන්ත කෙනෙකුට පුළුවන්ද? ඒ කරදරන දේ බලන්ද අතීතනාගත වශයෙන් පුළුවන්ද? ඒ කරදර දේ කරන් බලන්ද පොතක දැනුමක් ඕනේද? ඒ කරදරක බලන්ඩ ඥාන පිරිමිකමක් උපසම්පදාවක් අවශ්‍යද? ඒ කරදර බලන එක නම් භවනාව. ඕකට බුද්ධඝංග බුද්ධඝංග කියලා එකක් තියෙනවද? අපිට හරියට මේ කලයුත්ත මේකයි කියලා දන්නවනම් ඊට ඉස්සෙල්ලා අපි ඉඳ ගන්න ඕනේ මූල කර්මත්තයක් අඳුර ගන්න ඕනේ. ඒකේ සාර්ථකත්වයක් ඇති කර ගන්න ඕනේ. ඒක අපේ ජම්මදායයක් බව දැනගෙන දැන් එන කරදරේට කරදරවලට සාතර වෙනවා කියන එක නෙමෙයි මම මේ කියන්නේ. මේ කරදරේ වාර්තා කරන්න. ඒක හරියට ක්‍රිකට් ගහනකොට අපි වාර්තා කරන එක නා ආගන්තුක පක්ෂයේ හෝ නේවාසික පක්ෂයේ කියලා වේදයක් ගන්න නැතුව එයාට කියන්න පුළුවන් අපි කියන කමෙන්ටරිස් දෙනවයි කියලා. අන්න ඒ විදිහට කමට අහසුද්ධ වාතාව ලියන්න පුළුවන් නම් කතා කරන්න පුළුවන් නම් කවදා හරි දවසක් එයි කියලා කියන බුරුවෙන් පණ්ඩිසනාචි මූල කර්මස්ථානීය වගේම බාධා කරන දෙයටත් සමානව සලකන්න. මම භාවනා කරනකොට ආනාපානෙ තමයි සාක්ෂාත් කරන්න යන්නේ. බහුලීගත කරන්නේ. එතකොට මට ඉන්න සද්දයක් එනකොටත් සතිය ආනාපානය බලනකොටයි සතිය සද්දේ බලනකොටයි දෙකටම සමවිචි දවසේ එයා ආර්ය භාවයට යනවා. කොයි වෙලාවකරි මට ආනාපානෙ විතරමයි සතිය ඕනේ. සද්ද පිළිබඳව බෑ, වේදනා පිළිබඳ බෑ කියනකම් උරුට්ටුවක් තමයි තියෙන්නේ. හැබැයි මේකේ පොඩි අර්ථ භේදයක් තියෙනවා. සමත භාවනාවේදී සමත භාවනාවේ උත්සාහයක් කරනවා මූල කර්මස්ථානයේ පමණක් තිබිලා අනිත් කරදර නොයන තැනට. විපස්සනා වෙදි නෑ. මුලදී අපි ඒ අවශ්‍ය කරන චිත්ත ශක්තිය ඇති කරන එක සමතයක් තමයි. ඊට පස්සේ එනේන දේ බලනවා. මූල කර්මස්ථානය සමානව. ඉතින් එක තැනකදී මහසි ක්‍රමේදී මතක් කරනවා ඒ මේ බුරුන් පන්දිසංශ විතර මේ කියන්නේ. ඒ සංශ කියනවා මගේ හිත ඉන්න ඕනේ ඉඳගෙන ආනාපානෙ තමයි කටි ගන්න පිඹි වැකිලිමනේ. මගේ හිත තියෙන්නේ සද්දක. මම දන්නවා හොඳටම ඉඳගෙන ඉන්න මූල කර්මස්ථානේ නෙවෙයි. සද්දක ඉන්න බව දන්නවනම් ආපහු මූල කර්මත්තාට ගත යුතුයම නැහැ කියලා ඒ සංසය කියනවා. මොකද අර සද්දේ ඉන්නකොට සද්ද බව දැනගන්න සතියයි මූල කර්මත්තානේදී මූල කර්මත්තාන දැනගන්න සතිය දෙකම එකයි. දැන් ඉන්න ගුරුරු ඒක දන්නේ නැහැ. ඒගොල්ලෝ කියනවා පිට ගිය ගමන් මෙනේ කරපන්. මෙනේ කරලා ආපහු කර්ම තමන්ගේ මූල කර්මත්තානට ගන්නේ කියලා ඒක ඇත්ත. ආදුනිකයට ඒක ඇත්ත. නමුත් දවසක් එනවා හිත පිට ගියා කියලා දැනගන්න සතියයි හිත අරමුණේ තියනවා කියලා දැනගන්න සතියයි දෙකම සමාන වෙන කාලයක් ආපු වෙලාවේ අර පිට ගියා කියන එකෙන් එන නපුර නැතිලා යනවා. එයා ඒකට ලෑස්ති. මේක හරියට ලෙඩ රෝග තියෙන තැනකට යනවා තමයි මේ එන්නතක් කරා යන්නේ. තමන් තුල තියෙන ප්‍රතිදේය තමන් දන්නවා මට බෝ වෙන්නේ නැහැ කියලා. එතකොට අනික් මිනිස්සු කෑ ගන්නවා යන්න එපා ඔතන මේ වසංගතයක් කියලා. මම දන්නේ නැහැ මයි ළඟ එන්නත තියෙන මොකද්ද එන්නද? මම මේ පිට කරදරයක් ආවයි කියලා හිත තමන අප ගන්නෑ. ද්වේෂයක් ගන්නෑ. ඒ එතන සතිය පිහිටවනවා. ඉතින් ඒක බුදුජානකසේ දේශනා කරන්නේ යම් වෙලාවක යා දෘෂ්ටිය මෙන්න උපන්නා. මෙන්න දෘෂ්ටි බැසගත්තා. මෙන්න දෘෂ්ටි ඊතරපෙතර වැඩුණා කියන එක දන්නවනම් ඒ කියන්නේ ඒකට කරප්පන් ඇවිල්ලා කෑකොස්සන් ගන්න කෙනෙක් නෙවෙයි තියෙන්නේ. දන්නවනම් දකින්නවනම් එයාට කියන්න පුළුවන් මම භාවනා කරුවේ දුක්ටි වඩන්න නෙවෙයි ආනපානෙ වඩන්න නිසා මේ වැඩෙන දෘෂ්ටිය මම නෙවෙයි. මගේ නෙවෙයි මගේ ආත්මෙ නෙවෙයි. නමුත් ඒකත් එක්ක ගැටුමක් තියෙන තාක්කල්, ද්වේෂ කරන තාක්කල් දුරට මතක තියානින්න අපිට කවදාකවත් ඒ දෘෂ්ටීන්ගෙන් වෙන්වීමේ කලාව තේරෙන්නේ නැහැ. වෙන විදිහකට කියනවනම් ගොඩේ භාෂාවෙන් ඕනිම හතුරෙක් නැති කරන්න යාළු වෙන්න කියලා. ඒක අහලා තියෙනවා කියලා මම හිතනවා. කාගෑරි උගුරු දන්නම කපන්න ඕන නම් යාළු වෙලා ඉන්න. හොඳට යාළු වෙන්න උන නිින්ද ගියාට පස්සේ සිස් ගාලා දැලි පිහින් කපලා දාන එකයි තියෙන්නේ. ඒ නිසා වැඩි යාළු වෙන ගැන පොඩ්ඩක් පරිස්සම් වෙන්න. මුගීට දන්නේ යාළු වෙන්න නෑ. ඉතින් රජ කෙනෙක් හිටියලු රජුරෝ දන්නවලු හැමදාම කවුරු හරි ඇවිල්ලා මාව බෙල්ල කපනවා නැත්තම් වහ දෙනවා. අපේ රජපරම්පරාවේ 48%ක්ම පුතාටින් මරු කාලදී. නැත්නම් ලේ නැයකදී මරුන් කාලදී. මේ රාජපරම්පරාවේ එක ස්වභාවයි. ඒක ඇත්තට පෞ සිද්ධ වෙන්නේ නැහැ. මේ වැඩේට වගේ නිකන් හරියට කියන්නේ. ඉතින් මේ රජුරුවන්ට මේක දැනගෙන ඒක මිනිස්සෙක් මේ කවියක් කියලා දුන්නලු. රජුරුවන්ට පද හතර මතක නැතු අන්තිම පදේ තිබුණේ කරගල ගගායනවා මම නොදනින්දෝ කරගල ගගායනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ පද හතරක් කියවට මේ රජුරණ ඕගෙතරළු මතක. ඒ කර්ණවැමියා කරගල ගන්නවයි කියලා කියන්නේ දැලිපිය මේ ගලිය ගානෙකට. ඒක කියන්නේ කරගල කියලා. ඉතින් දැලිපිය ගානවලු මේ රජුරංගේ ඉස බාණ්ඩ දැන්. ඌට ගානක් දීලලු තියෙන්නේ අද ඉස බාන වෙලාවේ බෙල්ලෙම කප්පන් කිය. දැන් ඌ ගැසි ගැසි ගානකොට රජුරෝ සක්මනේ ඇවිදිනවලු කරගල ගගා එනවා මම නොදනින්දෝ කරගල ගගා එනවා මම නොදනින්දෝ කියලා අර මිනිසයා ධාඩි දාන්න පටන් ගත්තොත් දැන් රජුරෝ දන්නවනේ දැන් මේ කියන කතාවෙන් බොය ගාගෙන එන්නේ මොකටද කියලා මම දන්නවා. ඇවිල්ලා වැඳලා කිව්වලු අනේ දේවයන්වංශ මගේ පණ බේරලා දෙන්නේ කියලා. ඒක ඇවි කියලා වලු බොහොම තේජසහිතව. ඒවලු මට මෙච්චර ගානක් දීලා තිබ්බේ අද වාන්තේ දැලි පිහින් බෙල්ල කපන. දැන් ඔබ වහන්සේක දැනගෙන හිටිය කොහොමද? දැන් මන් දන්නේ ඔබ වහන්සේ දැන් මතක උදාසනොත් මම යනවා ඒ නිසා මගේ පණ බේරලා දෙන්න. ඒ නිසා කරගල ගගා එනවා මම දනින්ද දැනගෙන ඉන්න හැම වෙලාවෙම ඔය දෘෂ්ටි එනවා කාටවත් නැති නෑ. ඉන්නකොට හරියට අල්ලන්න පුළුවන් නෙ මෙන්න දිට්ඨිය උපන්නා. මෙන්න දිට්ඨිය බැහැගත්තා. මෙන්න දිට්ඨිය ඉතර පෙතර ගියයි කියලා. ඒක පටන් ගන්න තැනම අල්ලන්න පුළුවන් වෙච්ච දවසේ තමයි අපිට ඒකට මේක මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා කියන්න බුණා. ඒක තමයි සූදානම් ශරීරය කියන්නේ. ඒක තමයි අප්‍රමාදේ කියන්නේ. ඒක තමයි එළඹ සිටිනවයි කියලා කියන්නේ. හැම වෙලාවෙම පිරිසුදු කරගත්ත හිතකින් යුක්තව එහෙම නැත්නම් වරින් වර කයේ පවතින හිතකින් යුක්තව මවන්නේ උට ඕනම දිට්ඨියක් ඕනම සංඥාවක් මේ තෘෂ්ණාවක් මාන්නයක් එන්න පුළුවන්. එන තාලෙන් තමයි මම කවුද කියලා තීන්දුවේ. මගේ සංසාර ගතිය අනුව මගේ උපනිෂ්ඨේ සම්පත් වල හැටියට මට ඒ එන කරදර වලින් තමයි මම යා කවුද කියලා අල්ලන්න පුළුවන්. ඒක කවදාකවත් මූල කර්මස්ථානයක් නැති නිතරම හිත පැවැත්විය යුතු පදනම නැත්නම් කර්මස්ථානේ දන්නේ නැති කෙනාට මේ මොනවා ආවත් අල්ලන්න බෑ, වෙන් කර ගන්න බෑ. අපි කර්මස්ථාන නොවැඩන භාවනා නොකරන වෙලාවේ අපි කරා එන දේවල් මොනවද කියලා අපි තෝරන්නේ. අපි ඒකට කියනවා බුක් කීපින් නෑ කියලා. බුක් කීපින් කියන්නේ පොත් තැබීම කියලා සිංහලෙන් කියන්නේ. අපිට වෙන ගණදෙනු ටික එක චිත්තක්ෂණයක ලියලා තියන්නේ, එක විනාඩියක ලියලා තියන්නේ. මම භාවනා කරනකොට මට මේ කට්ටිය ඇවිල්ලා ගියා. බුක් කීපින් තිබ්බනම් ඉන්ටර්නල් ඔඩිට් වලට ලේසි. ඉන්ටර්නල් ඔඩිට් ලේසි නම් එක්ස්ටර්නල් ඔඩිට් වලට බයන්න දෙයක් නැහැ. අපිට වෙලා තියෙන්නේ අපි බුක් කීපින් නැහැ. අපි හැම වෙලාවෙම නන්නත් අර එහෙන් යනවා මෙහෙන් එනවා ඒ ගියා මේ ගියා කොයි ගියාද කියලා කියන්නේ. මේ නිසා අපි ඉස්සල්ලාම කරන්නේ උදාසීන වූ ප්‍රත්‍යක්ෂණය කළ හැකි නොමිලේ ලැබෙන නැවත නැවත හම්බෙන අරමුණකට හිත දාලා තියාගෙන ඉන්නවා. තියාගෙන ඉන්නකොට මේකට ඇවිල්ලා වහන පිස්සු පිහත් මේකට ඇවිල්ලා වයන විස බීජ මේකට එන දෘෂ්ටි පිළිබඳව සාදර වෙලා හිටියොත් අපිට දැනගන්න පුළුවන් ඒකක් නැතුව හිත පිට යamak වෙන්නේ නැහැ. හිත පිට යන හැම වෙලාවෙම ඔය මොකක් හරි මායාවක් තියෙනවා. නොවිය යුතුයි කියලා හිතන්න එපා. වෙනකොට මේ එන්නේ මෙයා කෙහෙල් ගහ ගන්නද පොල් ගහ ගන්නද කියලා අල්ලගන්න පුළුවන් නම් ඒක කවදාකවත් ගුරු හාමුදුරුව කරලා දෙයි, සර්බලධාරි දිව්‍යඥාන්තේ කරලා දෙයි, දානි දිබ්බාම හම්බේ, සිල්ලක්කාම හම්බේ කියලා හිතන්න එපා. ඒක එතනදීම සිදුවෙනකොටම දැක්කොත් විතරක් විශේෂයෙන්ම හටගන්නකොටම දැක්කොත් විතරක් නියුපොත්තෙන් කඩලා දාන්න පුළුවන්. ඉතින් බුදුරජාන්සේ කතන්දරේ පටන් ගන්නේ චුන්ද ස්වාමීන් වහන්සේට මෙන්න මේකයි චුන්ද දිට්ටි ගලවන ක්‍රමේ සල්ලේක කරන ක්‍රමේ හැබැයි මේ අන්තං කෙලෙස් පවුරු ගන්නවා විතරයි. මට මේක ඉවර කරන්න පුළුවන් මට ශක්තියක් ලැබෙයි කියලා තමයි චිත්තුප්පාදයක් ඇවිල්ලා නැති වෙන්න පුළුවන්. ඕකතෙන් නතර වෙන්නත් පුළුවන්. යම් කිසි කෙනෙක්ගේ චිත්ත චන්දං ජනේති වායමති කියලා විදිහට මේකටම අපි කියන යුද්ධ ප්‍රකාශ කරනවා කියේ. මේකටම යුද ප්‍රකාශ කරලා ගියාට පස්සේ තමයි අර තේරෙන්නේ මේකෙන් මගේ ඔසවා තැබීමක් වෙනවා. මේකෙන් මගේ ප්‍රශ්නෙට මුහුණ දීමේ ශක්තියක් එනවා. එන දෙයට මුහුණ දීම ශක්තියක් එනවා. අන්න එතකොට තමයි අපිට ඒ පරික්කලියුත්තක් තියෙනවා පරික්ෂමණයක්. ඒ පරික්‍රමය අනුව ඔසවා තබනකොට නිවනක් කියන එක මේ ජීවිතේ කරගන්න පුළුවන් වෙයි කියලා නිකන් පේනතෙක් අහනක ඉන්න පටන් ගන්නවා. ඒකේ පීවර පහකින් විස්තර කරන නිසා ඒ පීවර පළවෙනි එක තමයි සල්ලික ඊට පස්සේ චිත්තුප්පාද එස පරික්කමන ඊට පස්සේ උපරිභාව ඊට පස්සේ තමයි පරිනිබ්බාන. ඉතින් අපි කොතනක හරි මේ පහෙන් එක ඉන්නේ. කොතනක හරි පහෙන් එක ඉන්නේ. ඒ නිසා අපි අපිට එන බාධා අනුවම ඉන්නේ කොතනද කියලා දැනගන්න පුළුවන් වුණොත් දෙවැන්නේකට සාක්ෂි වෙන්න පුළුවන්. දෙවැන්නේකට හැබැයි අපිව කොට දාන්න බෑ. බුදුජානනාථරත් බෑ. දැන් ශික්‍රමයේ කියලා දෙනවා. ඒ නිසා අපි උත්සාහ කරන පරියන්කේ ඉන්න වෙලාවේ පුළුවන් තරම් මට මොන කරදර ආවත් මම ඉඳගෙන ඉන්න බව මට වෙන්දට රෙඩිය මම සාදරද නැත්නම් කයට මම ප්‍රේම කරනවා. සක්මන් කරනකොටත් බලන්න කරදර එනවා තමයි මම මගේ කය මේකට උදව් කාර්යයක් කරගෙන අඩේට තියාගෙන ආඩේට තියාගෙන කයට ප්‍රේම කරනවා. දාහනේ වන්දනකොට දැහැටි වන්දනකොට සිවුර වන්දනකොට පාත්‍ර වත කරනකොට හැම වෙලාවෙම අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතාවෝති මට කයක් ඇත්තේය කියලා. මහා ලොකු දේවල් නෙවෙයි. අත්තිකායෝති වාපනස්ස සතිපච්චුපට්ඨිතාවෝති යාව දේව ඥානමත්තාය පතිසති මත හුදු සතිය පැවැත්වීම සඳහා පමණයි. හුදු ඥානෙ පැවැත්වීම සඳහා පමණයි. ඒත් මොන කරදරාවත් ඒ කරදර කියන චිත්‍රය අඳින රෙද්ද වගේ කැන්වස් එක වගේ කයේ හිත පැවැත්තන්න දන්නවනම් අපි කවදාකවත් නැති විදිහට මේ දුර්ලභෝ manussත්ව ප්‍රතිලාභෝ කියන එක තේරුම් ගන්නේ. අපි කවදාකවත් නැති විදිහට දුර්ලභා කන සම්පatti කියන එක තේරුම් ගනිවි එනේන කරදරේට මේ කය කියන තිරේ කය කියන වේදිකාව මුල් කරගෙන මේකේ නාඩගන්නට නැටි පිළිබඳව පොත් බැීමක් ඉගෙන ගත්ත දවසේ අපිට කියන්න පුළුවන් එහෙනම් අපි ප්‍රතිපදාව පටන් ගත්ත කියලා මං කියන්නේ ඒක සුවන් මාර්ග ඥානයටපත් වෙලා. කියන්නේ මාර්ග ඥානේ දැන් බහැලා තියෙන. එතෙන්ට එනකන් අපිට ආම කෝච්චියට අමුණගෙනවත් නැහැ. ඒ නිසා අන්න ඒක දැන දැක යාම සඳහා මේ තෙක් කරන ලද මේ ධර්ම දේශනාව හේතු වාසනා වේවාකින් ප්‍රාර්ථනාවයි. මේ ධර්ම දේශනාව නතර කරනවා සිළු දිනාට සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා.